මම මේ දහම් කරුණු විස්තර කරන්නේ යම් මිත්‍රයෙක් මගෙන් බුදුදහම පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස. මගේ මිත්‍රයාට පමණක් නොවේ, මේ වැනි ප්‍රශ්න තවත් බොහෝ දෙනෙකුට තියෙන්න පුළුවන්. මටත් මේ වාගේ යම් ගැටලු ඇති වෙනවා සමහරක් අවස්ථාවල මේ මිත්‍රයා කියපු ස්වරූපේ ඒවා. ඉතින් ඒ නිසා අන් අයටත් මේ ප්‍රශ්නය පිළිබඳවත් ඊ බුදුදහමේ ඊට අදාළව කවරක් පවසා ඇතිද යන්නත් ගැන මම ටිකක් විස්තර වශයෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මට යොමු කරලා තියෙන ප්‍රශ්නය මම මුලදී කියවන්නම්. මම ලංකාවේ උසස් අධ්‍යාපනය ලබා GRE TOEFL කර ඇමරිකාවට ආවා. මම ජීව විද්‍යාව තමයි මගේ පළමු උපාධියට කළේ. මම ඇමරිකාවේ එක්තරා ලෙඩක් ගැන පර්යේෂණයක් කළා මගේ ආචාර්ය උපාධියට. එහිදී මෙම ලෙඩේ සම්බන්ධ අණුක ජීව විද්‍යාත්මක පසුබිම සොයාගන්න මට ඒ ලෙඩේ කෘත්‍රිමව හැදු මීයන් බොහෝ දෙනෙක් මරන්න සිදු වුණා. උන් මරා උන්ගේ ශරීරයේ පටක, මොළය, හදවත, අක්මාව ආදිය ගැන පර්යේෂණ කළා. මම දැන් පෝස්ට් ඩොක් එකක් කරන්න යනවා ඒ ලෙඩේ ගැනම. මේ ආයතනයේදී මට තියෙන්නේ නොයෙකුත් නව රසායනික ද්‍රව්‍ය මීයන්ට දීලා උන්ව නොමරා නිරීක්ෂණය කර සහ මරා ලෙඩේට සම්බන්ධ ජීව විද්‍යාත්මක අණු එන්සයිම ආදිය නැතිවනවාද බැලීමයි. අවංකවම මේ ලෙඩේ හැදුන අය ගැන මට ඇත්තේ අනුකම්පාවක් පමණයි. මම මෙසේ මීයන් මරන්නේත් මැරුවේත් මගේ ජීවිතයට අවශ්‍ය දේවල් PhD උපාධිය, පෝස්ට් ඩොක් පඩිය, කීර්තිය ආදිය නිසා මිසක් මේ ලෙඩේ හොඳ කරනවා කියන චේතනාවෙන් නොවේ. මේ ලෙඩේ හොඳ කරන්න ලෝකය පුරා විශාල ප්‍රමාණයක් පර්යේෂකයන් වෙහෙසෙනවා. මගේ ප්‍රශ්නය නම් බෞද්ධයෙක් විදිහට මෙසේ ලෙඩක් හොඳ කරන්න හෝ බෙහෙත් හොයන්න ප්‍රාණඝාත අකුසලය කිරීම සාධාරණීකරණය කළ හැකිද යන්නයි. ඉතින් මේ තමා මට යොමු කරලා තියෙන ප්‍රශ්නය. ප්‍රාණඝාතය කරනවා, නමුත් ඒකෙන් ඒක ලෙඩක් හොඳ කරන්න හේතුවක් වෙන්න පුළුවන්. දැන් ඒක එතකොට සාධාරණීකරණය කරන්න පුළුවන්ද බුදුදහමට අනුව? දැන් මේකට කරුණු කාරණා ටිකක් විස්තර ඇතුව බුදුදහමට අනුව විමසලා බැලීම සුදුසුයි. අපි පළවෙනියටම කල්පනා කරලා බලමු බුදුදහම කියන්නේ මොකක්ද කියන කාරණාව ගැන පොඩ්ඩක් විමසීමක් කරලා බලමු. දැන් මේ ලෝකේ ඉන්න මිනිස්සු බිලියන 7.4ක් පමණ, මම හිතන්නේ කෝටි එතකොට කෝටි 740ක් පමණ මිනිස්සු ජනතාවක් මේ ලෝකේ ඉන්නවා. දැන් මේ බිලියන 7.4ක් පමණ වන ජනතාව මිනිසුන්ගෙන් කී දෙනාද දන්නේ තමන් ඇත්තටම ඉපදෙන්නේ කොහොමද කියලා? දැන් මවක් සහ පියෙකු හේතුවෙන් දරුවන් ඉපදෙනවා කියන කාරණාව අපි දන්නවා, බොහෝ අය දන්නවා. නමුත් මේ තුන්වෙනි ජීවියෙකුගේ ඉපදීම සිද්ධ වෙන්නේ හැබෑවටම කොහොමද කියන කාරණාව බොහෝ පිරිසක් හරියටම අහලා නැහැ, අහලවත් නැහැ. මේක දන්නේ නැහැ. අති බහුල පිරිසක්, මේ බිලියන 7.4ක් වන පිරිසකගෙන් බොහෝ පිරිසක්, අති බහුල පිරිසක් මේක දන්නේ නැහැ. ඉපදීම කොහොමද ඇත්තටම සිද්ධ වෙන්නේ? දැන් Tamanටම විමසලා බලන්න පුළුවන්, කොහොමද මගේ ඉපදීම සිද්ධ වුනේ? ඊට අමතරව තවත් විමසලා බලන්න පුළුවන් කාරණාවක් තමයි මරණය කියන කාරණාව. දැන් අපි දන්නවා රෝගයක් හැදුනහම සමහරක් වෙලාවට අපි මැරෙනවා. අපි හදිසි අනතුරකට මුහුණ දුන්නාම අපි මැරෙනවා. ඊට අමතරව වයසට ගිහිල්ලත් අපි මැරෙනවා. නමුත් මේ මිය යෑම කියන කාරණාව කොහොමද හරියටම සිද්ධ වෙන්නේ? මොකක්ද එතනදි සිද්ධ වෙන්නේ? මේ කාරණාවත් මේ බිලියන 7.4ක් වන මිනිස් ප්‍රජාව හරියටම දන්නේ නැහැ. ඒ හැමෝම නෙමෙයි. නමුත් බහුල පිරිසක් කොහොමද මිය යන්නේ කියන කාරණාව දන්නේ නැහැ. එපමණක්වත් නෙමෙයි. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නේ දැන් ඉපදීම කියන එක දැන් වෙලා ඉවරයි. දැන් ඒක ගැන තමන්ට දැන් මේ පහුගිය කාලයට ගිහිල්ලා විමසන්න හැකියාවක් නැහෙනි කියලා යම් කෙනෙක් හිතන්න පුළුවන්. ඒකලාම දැන් මැරෙනවා කියන කාරණාවත් යම් මතු අවස්ථාවක සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඒක ගැනත් හරියටම වැටහීමක් එන්න සමහර කෙනෙක් හිතන්න පුළුවනි මැරෙන අවස්ථාවේදී මේ අත්දැකීම ලබන්නේ කියලා. දැන් එහෙමනම් අපි ඒ දෙකම මදකට පැත්තක තියමුකෝ. ඊට අමතරව බලන්න පුළුවන් දෙයක් තමයි මේ ජීවත් වීම කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. උදාහරණයකට දැන් මෙහෙම හිතලා බලන්න. දැන් පුද්ගලයෝ මිය යනවා කියන කාරණාව හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ නැහැ. නිකන් අහඹු ලෙස සිද්ධ වෙනවා බවක් පේන්නත් නැහැ. දැන් උදාහරණයකට මම මේ ධර්ම දේශනාව කරගෙන යනවා. දැන් කොහොමම මිය යනවද? නිකම්ම මිය යන බවක් පේන්නත් නැහැනේ. දැන් මේ ජීවත් වෙනවා කියන කාරණාවත් එතකොට කොහොමද සිද්ධ වෙන්නේ? කුමක්ද මෙතන පවතින්නේ? කුමන හේතුවක් නිසාද මේ විදිහේ පැවැත්මක් තියෙන්නේ? දැන් මේ කතා කරන්නේ වර්තමාන ස්වરૂපය ගැන. වර්තමානයේදී කුමන හේතුවකින්ද මේ පැවැත්මක් තියෙන බවක් තියෙන්නේ? දැන් අර බිලියන 7.4ක් පමණ වන මිනිස් ප්‍රජාවෙන් අති බහුල පිරිසක් මේ පැවැත්ම කවර ආකාරයකටද සිද්ධ වෙන්නේ කියන දේත් දන්නේ නැහැ. ඉතින් මෙහෙම වුණහම අපි තේරුම් ගන්න ඕනේ අපි අපේ මේ බිලියන 7.4ක් වන ජනතාව දන්නේ නැත්තම් තමන්ටම විමසලා බලන්න පුළුවන් තමන් මේ කාරණා දන්නවද නැද්ද කියලා. ඉතින් බහුල පිරිසක් එතකොට තමන්ම විමසලා බැලුවොත් දකින්නේ කුමක්ද? මම ඉපදීම කියන කාරණාව ගැන හරියට දන්නෙත් නැහැ. ඒක කොහොමද වෙන්නේ කියන එක දන්නෙත් නැහැ. මම මැරෙනවා කියන කාරණාව කොහොමද වෙන්නේ කියන එක දන්නෙත් නැහැ. ඊට අමතරව මම මගේ පැවැත්මක් තියෙන බවක් පේනවා. නමුත් මේ පැවැත්ම සිද්ධ වෙන ආකාරය කොහොමද කියන එක ගැනත් දන්නේ නැහැ. ඉතින් එහෙම වුණහම කොහොමද අපි තීරණය කරන්නේ මම මේ දේ කිරීම සුදුසුයි මේ දේ කිරීම නුසුදුසුයි කියන කාරණාවල් කොහොමද මම කරන්නේ? ඒක තීරණය කරගන්න අපහසු බවක් ඇති වෙනවා. මට යහපත් දේ කුමක්ද මට අයහපත් දේ කුමක්ද කියන එක ගැන තීරණයක් කරගන්න බැරි වෙනවා. මොකද ඉපදෙන හැටි දන්නෙත් නැහැ, මැරෙන හැටි දන්නෙත් නැහැ, පැවැත්ම සිද්ධ වෙන ආකාරය දන්නෙත් නැහැ. ඉතින් එතන ඉඳන් යම් කිසි දෙයක් කරනවා නම්, එහෙම නොදැනුවත්කමින් යම් කිසි දෙයක් කරනවා නම්, ඒ කරන කාර්යයන් තමන්ටම ප්‍රයෝජනවත්ද ප්‍රයෝජනවත් නැද්ද කියන කාරණාව වටහා ගන්න බැරි වෙනවා. මේ කාරණාවල් සම්බන්ධයෙන් නොයෙක් ශාස්ත්‍රූන්වරුන් නොයෙක් විදිහට විස්තර කරලා තියෙනවා කුමක්ද මෙතනදි සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මෙහෙම දැන් සමහරක් ශාස්ත්‍රූන්වලුන් පවසලා තියෙනවා මිය යෑමෙන් පස්සේ යහපත් දේවල් කරන අය සුගතියේ යනවා, අයහපත් දේවල් කරන අය දුගතියට යනවා කියලා. දැන් මේක ගැන හරියටම තහවුරු කරගන්න පුළුවන් නම්, මිය ගියොත් සුගතියට යනවා හොඳ දේවල් කරනවා නම් අයහපත් දේවල් කරලා දුගතිය යනවා කියන එක යම් කෙනෙකුට තහවුරු කරගන්න පුළුවන් නම් හරියටම අන්න ඒ කාරණාව අතිශයින්ම වැදගත්. මොකද දැන් මිය යනකොට දුගතියේ යන්න හැකියාවක් තියෙනවා නම් උද්ගලයකට දුගතියේ යන්න හැකියාවක් යන ස්වරූපයක් තියෙනවා නම් ඒක සත්‍යක් නම් දුගතිය කියන එක සත්‍යක් නම් අපි දැන් වෙහෙසෙන්න ඕනේ එහෙම දුගතියකට නොයන ප්‍රතිපදාවක යෙදෙන්න. කුමටද අපි අපිටම දුක් පීඩාවකට පත් වෙන දේවල් වලට යොමු වෙන්නේ? ඉතින් ඒ නිසා මේ ඉපදීම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාවත් මිය යනකොට මොකද්ද සිද්ධ වෙන්නේ කියන කාරණාවත් මේ තමන්ගේ පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාවන් ගැනත් නිවැරදි අවබෝධයක් ලබන්න පුළුවන් නම් අන්න ඒ අවබෝධය මේ ලෝකයේ තියෙන අනික් විද්‍යාවන් සමග සසඳන්න බෑ. මොකද අනික් විද්‍යාවන් වාගේ නෙමෙයි මේ කියන ඉපදීම ගැන දැනගන්නා විද්‍යාව, මිය යෑම පිළිබඳව දැනගන්නා විද්‍යාව සහ පැවැත්ම පිළිබඳව දැනගන්නා විද්‍යාව. අනික් විද්‍යාවන් සමග සංසන්දනය කිරීමේදී මම මේ පවසන විද්‍යාවන් අනුත්තරයි, උත්තරීතරයි. මොකද මේ ගැන දැනගත්තොත්, හරියටම නිශ්චිත වශයෙන් දැනගත්තොත් ඒකෙන් තමන්ට සිද්ධ වෙන යහපත මෙපමණයි කියලා කියන්න බෑ. ඒ තරමටම මේ විද්‍යාව, මිය යෑම පිළිබඳව දැනගන්නා විද්‍යාව උත්තරීතරයි ප්‍රයෝජනවත්. ඇයි මෙහෙම කියන්නේ? දැන් මම කලින් පැවසුවා මැරෙනකොට දුගතියේ යන්න හැකියාවක් තියෙනවා නම් ඒක දැනගත්තොත්, ඒ විද්‍යාව යම් විද්‍යාවකින් ඒ කාරණාව හරියට දැනගත්තොත් ඒකම දුගතිය කියන එක අතිශයින්ම දුක්ඛිතයි කියලා හරියටම නිශ්චිත කරගන්න පුළුවන් නම් ඒ විද්‍යාවෙන් සමන්විත පුද්ගලයා, ඒ විද්‍යාව දන්නා පුද්ගලයා එතරම් ඒ අතිශයින්ම දුක්ඛිත වූ තත්වයකට පත් වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ අනුත්තර විද්‍යාව පිළිබඳව එක් එක් ශාස්ත්‍රූන්වරුන් පවසා ඇති කාරණාවල් සත්‍යද අසත්‍යද නිකන් මේ අන්ධ ස්වභාවයකින් මේ ශාස්ත්‍රූන්වරුන් කියලා තියෙන කාරණාවල් ප්‍රතික්ෂේප කරලා දමනවට වඩා අපි බලන්න ඕනේ අපිට යමක් අපි යමක් දන්නේ නැත්නම් ටිකක් විමසලා බලන්න. මේ පවසලා තියෙන කාරණාවල් සත්‍ය කාරණාවල්ද, එහෙම නැත්නම් අසත්‍ය කාරණාවල්ද කියලා නුවණැත්තන් විමසලා බලන්න සුදුසුයි. මොකද මේ කාරණාවල් සත්‍ය නම් අපිට අපේ යහපත පිණිස හේතු වෙන කාරණාවල් වලට යොමු වෙන්න පුළුවන්. නිවැරදිව තේරුම් අරගෙන ඒ විද්‍යාවට අනුකූලව අපේ දිවි පැවැත්ම සකස් කරගන්න පුළුවන් අපිටම ප්‍රයෝජනවත් වෙන ආකාරයකට. ඉතින් දැන් මේ නොයෙක් ශාස්ත්‍රූන්වරුන් පවසා ඇති ආකාරයන් වලින් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන මේ විද්‍යාවන් අනුත්තර විද්‍යාව, එහෙම නැත්නම් අපි කියමුකෝ දන්නේ නැති කෙනෙකුට යොමු ආරම්භයේදී යොමු වෙනවා නම් බුදුරජාණන් වහන්සේත් මෙහෙම විද්‍යාවය කියලා දෙයක් පවසලා තියෙනවා. ඉතින් නුවණැත්තන් විමසලා බලන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන කාරණාවල් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඒ වගේ යම් යම් ලක්ෂණ ගැන. උදාහරණයකට මේ එක ලක්ෂණයක් තමයි බුදුරජාණන් වහන්සේ පවසා තියෙන කාරණාවල් මනාසේ ගැලපෙන්න දේශනා කර තියෙනවා. ගැලපුමක් තියෙනවා, මුල මැද අග ගැලපුමක් තියෙනවා. ඊට අමතරව තවත් එක ලක්ෂණයක් තමයි මේක වහවහ අවබෝධ කරන්න පුළුවන් කියලත් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ඊටත් අමතරව තියෙන කාරණාවක් තමයි මැරෙන්න කලින් අවබෝධ කරන්න පුළුවන් කියලත් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඉතින් මේ ලක්ෂණ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විද්‍යාව ගැන අපිට දකින්න පුළුවන් නම් එහෙම නැත්නම් නුවණැත්ත එක්ක මේ ලක්ෂණ තියෙන විද්‍යාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවාය කියලා ඇසූ පමණින් නුවණැත්ත එක්ක යොමු වෙන්න ඕනේ. මේක එහෙනම් මේ මැරෙන්න කලින්ම පරීක්ෂණය කරලා බලන්න පුළුවන් කියලා තියෙන හින්දා මට මේක හරිද වැරදිද කියලා ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් නේ කියලා නුවණැත්තෙක් හිතන්න ඕනේ. මොකද මැරෙන්න කලින් මේක අවබෝධ කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මුලැමැදාග ගැළපීමක් තියෙන බවකුත් මේ ගැන දන්න අය කියනවා. වහවහ අවබෝධ කරන්න පුළුවන් කියලා තියෙනවා. එහෙනම් මේ කියලා තියෙන කාරණාවල් පරීක්ෂා කර බැලීමට සුදුසුයි. අංශාස්ත්‍රූන්වරුන්ට වඩා අංශාස්ත්‍රූවරුන් කියලා තියෙන කාරණාවල් වලට වඩා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා නම් මේ ලක්ෂණ මම මේ පවසපු ලක්ෂණ තියෙන විදිහේ දෙයක්. එහෙමනම් ඒ ලක්ෂණ ඇත්තටම බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන ධර්මයේ තියෙනවද කියලා නුවණැත්තෙක් විමසලා බලන්න ඕනේ. දැන් මේක බුදුරජාණන් වහන්සේ පවසපු ධර්ම කාරණාවල් ගැනම මේ විදිහට බලන්නුවම නෑ. තවත් වෙන යම් ශාස්ත්‍රූන්වරයෙක් පවසනවා නම් මුල මැදාග ගැළපීමක් තියෙන ධර්මයක් දේශනා කරන අය කියලා. ඊට අමතරව වහවහ අවබෝධ කරන්න පුළුවන් කියලත් කියනවනම්, ඊට අමතරව මැරෙන්නත් කලින් අවබෝධ කරන්න පුළුවන් කියලත් කියනවනම් අන්න ඒ ධර්මයන් නුවණැත්තන් විමසලා බලන්න ඕනේ. එහෙම ලක්ෂණ ඇත්තටම තියෙනවද? මොකද නුවණැත්තෝ එතකොට වටහා ගන්නවා බොරුවක් නම් කියලා තියෙන ඉක්මනින්ම බොරුව වටහා ගන්නවා. ඇත්තක් නම් කියලා තියෙන්නේ ඒක ඇත්තයි කියලා වටහා ගන්නවා. ඉතින් මේ විදිහට නුවණින් අපි විමසලා බලන්න ඕනේ. මේ කාරණාවල් කියන්නන් වාලේ පිළිගන්නේ නැතුව නුවණින් විමසලා බලන්න අපි කුමන දෙයක් විමසීමට භාජනය කළ යුතුද? එහෙම නුවණින් විමසලා බැලුවොත් අපිට පුළුවන් මේක නිවැරදි. මේ කියන ලක්ෂණයන් බුදුදහමේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. නුවණැත්තෙක් ඒවා විමසලා බලනවා. ඇත්තටම ධර්මයේ එහෙම ලක්ෂණයන් තියෙනවද? එහෙම ලක්ෂණයන් දැක්කොත් නුවණැත්තෙක් වැඩිපුර ඒ ධර්මකාරණා පිළිබඳව, ඒ ධර්මයේ පිළිබඳව හොයලා බලන්න ඕනේ. එහෙම ලක්ෂණ තියෙනවා නම්, එහෙම ලක්ෂණ තියෙනවා කියලා තියෙනවා නම් තමන් නුවණැත්තෙක් ඒ ස්වરૂපය තියෙනවද කියලා විමසලා බලලා දැක්කොත් එහෙම ඔව් මේ ලක්ෂණ තියෙනවනේ කියලා, එහෙමනම් ඇත්තටම නුවණැත්තන් ඒ ධර්මය වැඩිපුර විමසලා බලන්න සුදුසුයි. මොකද නුවණැත්තෙක් එතකොට වටහා ගන්නවා මේ කියලා තියෙන ධර්මය නිවැරදි. ඒ එක්කම ඒ කියලා තියෙන ධර්මයට අනුව වහවහ වටහා ගැනීමකුත් සිද්ධ වෙනවා. ප්‍රශ්නය මැරෙන්නත් කලින් විසඳා ගන්නවා කියන කාරණාව එතකොට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පවසා තියෙන ධර්මයේ මේ ආකාර ලක්ෂණ අපි දකිනවා. ඉතින් එහෙමනම් විමසලා බැලීම නුවණැත්තන් විසින් සිදු කිරීම සුදුසුයි. අපි බලමු දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කෙරෙහි යම් පුද්ගලයෙක් යොමු වෙන්නේ කොහොමද? දැන් මම ගත්තත් බොහෝ පිරිසක් ගත්තත් අපි උපතින් බෞද්ධයෝ කියලා කාරණාවකුත් තියෙනවා. මේ උපතින් බෞද්ධයා කියන කාරණාව අතිශයින් ප්‍රයෝජනවත් දෙයක් නෙමෙයි. නමුත් දැන් අපේ මව සහ පියා, දැන් මගේ මව සහ පියා බෞද්ධ. ඉතින් මේ උත්පත්තියෙන් මගේ උපැන්න සහතිකේ මම බෞද්ධ කියලා සටහන් වෙලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රාවක උපාසකයින් සහ ශ්‍රාවක උපාසිකාවන් ගැන, ශ්‍රාවක භික්ෂූන් සහ ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා ගැන. ඉතින් දැන් ශ්‍රාවක උපාසකයෙක් වෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක උපාසකයෙකු හරි ශ්‍රාවක උපාසිකාවක හරි වෙන්නේ කොහොමද? දැන් ඒ කාරණාව මේ අපේ උපැන්න සහතිකේ බෞද්ධද නැත්නම් වෙන ආගමකට අයිතිද කියන කාරණාව මත තීරණය වෙන්නේ නැහනේ. ඉතින් අපි බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිනම් නිර්ණායකයක් සඳහන් කරලා තියෙනවද යම් පුද්ගලයෙක් තමන්ගේ ශාසනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ශ්‍රාවක උපාසකයෙකු හරි ශ්‍රාවක උපාසිකාවක හරි වෙන්නේ. ඒකට නිර්ණායකය මොකද්ද? බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන ආකාරයට. ඉතින් අපි ඒක විමසලා බලමු. මේ සඳහා අපිට මේ ගැන විස්තර සඳහන් වෙනවා සංයුක්ත නිකායේ මහා වග්ගයේ සෝතාපට්ටි සංයුක්තයේ පුඤ්ඤාභිසන්ද වග්ගයේ මහා නාම සූත්‍රයේ. දැන් මේ සූත්‍ර පිටකයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍රයක් තමයි මම මේ දැක්ුවේ. ඊට අමතරව මේ මහා නාම සූත්‍රය කියලා තවත් තැනක සූත්‍රයක් තියෙනවා. ඒ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ මහා නාම සූත්‍රය. මහා නාම සූත්‍රය කියලා මේ එකම නම තියෙන සූත්‍ර කීපයක් තියෙනවා තැන් තැන්වල. ඉතින් මේ සංයුක්ත නිකායේ මහා වග්ගයේ තියෙන සූත්‍රයත් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ තියෙන අය කියලා මම දක්වපු මහා නාම සූත්‍රයත් මේ දෙකේම සඳහන් වෙනවා යම් පුද්ගලයෙක් උපාසකයෙකු වන්නේ කෙතකින්ද කියන ප්‍රශ්නයට පිළිතුර. මේ සූත්‍ර දෙකේ යම් යම් වෙනස්කම් තියෙනවා. වෙනස්කම් කියලා කියන්නේ මේ සූත්‍ර දෙකේ පවසලා තියෙන එකම කාරණාවනේ. මේ ඊට අතිරේක කාරණාත් තියෙනවා මේ සූත්‍ර දෙකේ. ඒ කියන්නේ වෙනස්කමක් තියෙනවා සූත්‍ර දෙකේ තියෙන කාරණාවල් වල. නමුත් මේ වෙනස්කමක් කියලා කිව්ව ඇත්තටම මේ එකට එකක් ප්‍රතිවිරුද්ධ කාරණාවල් නෙමෙයි. යම් එක සූත්‍රයක තියෙනවට වඩා අතිරේක කාරණාත් අනෙක් සූත්‍රයේ තියෙනවා. අන්න ඒ නිසයි මම කිව්වේ මේ වෙනස්කමක් තියෙනවා කියලා. එහෙම නැතුව ප්‍රතිවිරුද්ධ කාරණාවල් නෙමෙයි. දැන් උපාසකයෙකු වන්නේ කෙතකින්ද කියන කාරණාව ප්‍රශ්නෙට පිළිතුර මේ සූත්‍ර දෙකේම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන්නේ ශ්‍රාවක උපාසකයෙකු වීමේ අවම නිර්ණායකය තමයි තිසරණ සරණ ගිය බව කියලා. විස්තර වශයෙන් සූත්‍රයේ සඳහන් වෙනවා යම් පුද්ගලෙක් මම බුදුන් සරණ යමි, මම දහම් සරණ යමි, මම සඟුන් සරණ යමි කියලා තීරණයක් කළොත් යම් අවස්ථාවක, එතන ඉඳන් ඒ පුද්ගලයා ශ්‍රාවක උපාසකයෙක්, එහෙම නැත්නම් ශ්‍රාවක උපාසිකාවක් වෙන්න පුළුවන්. ඉතින් මෙපමණකින් පුද්ගලෙක් බුදුසසුනේ ශ්‍රාවක උපාසකයෙකු වෙනවා. මෙහෙම ශ්‍රාවක උපාසකයෙකු වෙන්නේ කිනම් කාරණාවක් නිසාද? ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද සද්ධර්මය යම් ප්‍රමාණයකින් පුද්ගලයෙකුට අහන්න හම්බ වෙලා, ඒ හම්බුනහම ඒ පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන යම් පැහැදීමක් ඇති වෙලා ඇති වුනහම ඒ පුද්ගලයා මේ තීරණය කරන්න පුළුවන්, මම බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සඟුන් සරණ යමි කියලා. ඉතින් මෙහෙම ශ්‍රාවක උපාසකෙක් වුණොත් ඊට පස්සේ තියෙන කාරණාව තමයි, විමසලා බලන්න සුදුසු කාරණාව තමයි, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් උපාසකයන්ට කුමක්ද කියලා තියෙන්නේ. උපාසක භාවයේ ඉන්න අය කවර ප්‍රතිපදාවක යෙදිය යුතුද කියන කාරණාව. මොකද අපි මේ උත්සාහ කරන්නේ අර අනුත්තර විද්‍යාවන් අවබෝධ කරගන්න. ඒ සඳහා රුකුල් දෙන ප්‍රතිපදාව කුමක්ද? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක උපාසකයින්ට, ශ්‍රාවක උපාසිකාවන්ට කුමක්ද කියලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක උපාසකයින්ටත් උපාසිකාවන්ටත් කියලා තියෙනවා සිල්වත් වෙන්න කියලා. මේක කාරණාවක්. සිල්වත් වෙන්න පමණක්ම නෙමෙයි, අතිරේක කාරණාවක් තියෙනවා. මහානාම සූත්‍ර මේ දෙකේම සඳහන් වෙනවා උපාසකයෙකු සිල්වත් වන්නේ කෙතකින්ද කියන ප්‍රශ්නයටත් උත්තරේ. සීල සම්පන්න උපාසකයෙකු යයි කීමට නම් ප්‍රාණඝාතයෙන්, හොරකම් කිරීමෙන්, අනුන් සතු දේ ගැනීමෙන් කියන එකත් හරියටම තේරුම් ගන්න ඕනේ. මේ නුදුන් දේ ගැනීමෙන් ඒ වඩා එහෙම කියන එක වඩාත් සුදුසුයි. මොකද අනුන් සතු දේ ඉතින් දානේ දෙනවනේ, එතකොට ගැනීමේ ප්‍රශ්නයක් නැහැ. නුදුන් දේ ගැනීම, එහෙම නැත්නම් හොරකම් කිරීම තමයි එතනදී නිවැරදිව අපි දකින්න ඕනේ කාරණාව. ඉතින් ප්‍රාණඝාතයෙන්, හොරකම් කිරීමෙන්, කාමේහි මිහිහසරෙහි යෙදීමෙන්, බොරු කීමෙන්, හා රහමිර මත්පැන් භාවිතයෙන් වැළකුණ කෙනෙකුට තමයි සීල සම්පන්න උපාසකයෙකු කියලා කියන්නේ. ඉතින් මේ ප්‍රාණඝාතයෙන් නුදුන් දේ ගැනීමෙන් කාමෙහි මිහිඅසරෙහි යෙදීමෙන් බොරු කීමෙන් සහ රහමිර මත්පැන් භාවිතයෙන් වැළකුණ අයෙකුට සීල සම්පන්න උපාසකයෙකු යයි කියනවා නම් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා හික්මීමට පංච ශික්ෂාපදයන් පනවලා තියෙනවා නම් ශ්‍රාවක උපාසකයින්ට සහ ශ්‍රාවක උපාසිකයින්ට උපාසිකාවන්ට ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම පනවලා තියෙනවා නම් දැන් අර මම බුදුන් සරණ යමි දහම් සරණ යමි සහ සඟුන් සරණ යන්නෙමයි තීරණය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෙකු හරි උපාසිකාවක හරි කල්පනා කරලා බලන්න ඕනේ ආ මෙහෙමයි මම ඊළඟට යොමු වෙන්න ඕනේ මම සීල සම්පන්න උපාසකයෙකු වෙන්න උත්සාහ කරන්න ඕනේ ඉතින් ඒ සීල සම්පන්න උපාසකභාවය පූර්ණ කර ගැනීම අපිට අපි සිද්ධ කරන්න ඕමනයි දැන් මගේ ප්‍රශ්නය අහලා තිබුණ මිතුරාට තියෙන ගැටලුව තමයි දැන් එම මිතුරා ප්‍රාණඝාතයේ යෙදෙනවා කලින් ප්‍රාණඝාතයේ යෙදලා තියෙනවා දැනට කරගෙන යන තමන්ගේ රැකියාව හෝ අධ්‍යාපන කටයුත්ත හේතුවෙන් ප්‍රාණඝාතය කරන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් දැන් මිතුරා අහලා තිබුණ ප්‍රශ්නය තමයි ප්‍රාණඝාතය මේ සාධාරණීකරණය කරන්න පුළුවන්ද කියන කාරණාව ඉතින් අපි ඒ ප්‍රශ්නයට කුමක්ද නිවැරදි පිළිතුර කියලා විමසලා බැලුවොත් මේ මහානාම සූත්‍රයේ සඳහන් කාරණාවල් වලට අනුව අපි දකින්නේ බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ප්‍රාණඝාතය කියන කාරණාව ගැලපෙන්නේ නැහැ. ඒ කවර පුද්ගලයෙකුටවත් ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ කියලා කියන්නේ ඒ ප්‍රාණඝාතය කියන එක අකුසලයක්. ඒකින් අයහපත් විපාක විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ කියලා තියෙන්නේ මේක ගැළපෙන කාරණාවක් නෙමෙයි මේක අයහපත් කාරණාවක් ප්‍රාණඝාතය කියන එක අයහපත් කාරණාවක් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවාද නොවෙනවාද කියන එක මත රඳා පවතින්නේ නැහැ මොකද මේ අනුත්තර විද්‍යාවක් ගැනනේ අපි කතා කරන්නේ ඉතින් ඒ කාරණ ඒ හේතුව නිසා මේක මේ ශ්‍රාවක උපාසකයෙකුට හෝ ශ්‍රාවක උපාසිකාවකට හෝ වෙන යම් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රාවකයින්ට වෙන වෙන ආකාරයන්ට බලපෑමක් කියනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ පවසන්නේ කවුරු වුණත් ප්‍රාණඝාතය කරනවා නම් ඒක අයහපත් විපාක ඇති කරනවා ඉතින් ඒ නිසා ධර්මයට අනුව ප්‍රාණඝාතය කියන එක සාධාරණීකරණය කරන්න බෑ. නමුත් ධර්මයට අනුව ඒක අහිතකර දෙයක් වුණත් දැන් ශ්‍රාවක උපාසකයෙක්ගේ පැත්තෙන් යම් සුළු අර මේ දහමේ හික්මෙන ආකාරය බලපුවාම අපිට කියන්න පුළුවන් ආ මේ කාලය ඇතුළත මේක දැනගෙන හිටියේ නෑ. ඉතින් දන්නේ නැති දෙයක් කොහොමද මේ අයහපත්ය කියලාවත් දන්නේ නැති දෙයක් කොහොමද එයින් මිදෙන්නේ? අයහපත්ය කියලා දන්නෙත් නැති දෙයකින් කොහොමද මිදෙන්නේ? ඉතින් ඒ ආකාරයට අපි විමසුවොත් නම් දකින්න පුළුවනි ආ දැන් ඔන්න අපි හිතමු යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යම් කොටසක් ඇහුවා. හැබැයි පංච ශික්ෂාපදයන් ගැන සීල සම්පන්න බව ගැන හරි මේ ප්‍රාණඝාතය ගැන අහන්න හම්බුනේ නැහැ. ඉතින් එහෙමත් අවස්ථාවකදී යම් ශ්‍රාවක උපාසකෙක් يعني යම් පුද්ගලයෙක් තීරණය කරොත් නා මම ඔන්න දැන් උපාසකෙක් වෙනවා කියලා ඒ කියන්නේ අර මම බුදුන් සරණ යමි දහම් සරණ යමි සංඝුන් සරණ යමි කියලා තීරණය කරනවා. ඉතින් එතකොට ඔන්න දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. නමුත් මේ පුද්ගලයා දන්නේ නැහැ මේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕන කියලා. ඉතින් දැන් මේ උපාසකභාවයට පත්වන පුද්ගලයා බොහෝම සුළු කාලයකින් අහනවා අහන්න ලැබෙනවා මේ ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන. මොකද මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන එක බොහෝ තැනක ධර්මයේ සඳහන් වෙන කාරණාවක්. ඒ නිසා බොහෝම සුළු කාලයකින් බුදුන් සරණ, දහම් සරණ, සංඝුන් සරණ යන ශ්‍රාවක උපාසකයා දහට අහන්න හම් වෙනවා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන පංච ශික්ෂාපදයන්. උපාසකයනුත් ඒ පංච ශික්ෂාපදයන් හික්මෙන්න ඕනේ කියලා ඉතින් අහන්න හම්බ වෙනවා බොහොම සුළු කාලෙකින්. ඉතින් අර කලින් දැනගෙන හිටියේ නැත්තම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න ඕන කියලා දැන් මේ පංච ශික්ෂාපදයන් අහන්න හම්බ වෙලා යම් අවස්ථාවක දැනගත්තොත් බුදුරජාණන් වහන්සේ මේකෙන් වැළකෙන්න කියලා තියෙනවා කියලා යම් අවස්ථාවකදී දැනගත්තද ඉතින් ඔය අතර කාලයේදී නොදැන ප්‍රාණඝාතයේ යෙදුණා නම් ඉතින් අපිට කියන්න බැහැනේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න තියෙන්නේ කියලා. ඒ පුද්ගලයාට ඒ කාලය ඇතුළත කරපු කාරණාවල් කෙරෙහි අපිට දොස් පවරන්න බැහැ. ඉතින් අන්න එතනදී අර නොදැනුවත්කමින් කරා කියන එක ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒ නොදැනුවත්කමට සාපේක්ෂව සාධාරණීකරණය කරන්න පුළුවන්. නමුත් දැන් එහෙම මේ නාම මාත්‍රිකව මේක සාධාරණීකරණය කරාට කරන කාරණාව, ඒ කියන්නේ නොදැනුවත්වක යමක් වැරදි යමක් අයහපත් කියලා හරි දන්නේ නැතුව යමක් කරනවා නම් ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒ නොදැනුවත්කමින් කරපු කාරණාවක් කියලා සාධාරණීකරණය කරන්න පුළුවන් වුණාට ඒ කාරණාවෙන් අයහපත් විපාකයක් ඇති වෙන්නේ නැහැ කියලා කාරණාවක් නැහැ. ප්‍රාණඝාතය කියන එක දැනගෙන කරත් නොදැන කරත් අයහපත් විපාකයක් තමයි ඇති කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. ඉතින් මේ නිසා අපි තේරුම් ගන්න ඕනේ යහපත් කාරණාව මෙයයි අයහපත් කාරණාව මෙයයි කියලා බුදුරජාණන් වහන්සේ යම් අවස්ථාවක පවසලා තියෙන බවක් යම් පුද්ගලයෙක් යම් අවස්ථාවක තේරුම් ගත්තොත් ඉතින් එතන ඉඳන් ඒක හික්මෙන්න ඒ කියලා තියෙන ශික්ෂාපදයන් තේරුම්ගෙන ඒ ශික්ෂාපදයන්හි හික්මෙන්න අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් දැන් පංච ශික්ෂාපදයන් ඇසූ පමණින් ප්‍රාණඝාතයෙන් හෝ හොරකම් කිරීමෙන් නොදුන් දේ ගැනීමෙන් හෝ කාමෙහි මිහිඅසර යෙදීමෙන් හෝ බොරු කීමෙන් හෝ රහමෙර මත්පැන් භාවිතයෙන් වැළකුණ වෙනෙක් කෙනෙක් වෙන්න පුළුවන්ද බෑද? ඉතින් මෙතනදී ඇත්තටම පොඩ්ඩක් විමසලා බලන්න ඕනේ. සමහරක් වෙලාවට අපි අපේ යම් පුද්ගලයෙක් ඉන්න පුළුවනි මේ කාරණාවන් ඇසුරු කරගෙන තම ජීවිතය පවත්වාගෙන යන. දැන් හිතලා බලන්න අපි බෞද්ධයින් කියලා දකින සමාජයේ ඉන්න බොහෝ පිරිසක් බොරු කියනවානේ. බොහෝ පිරිසක් බොරු කියනවා, මත්පැන් භාවිතා කරනවා. ඉතින් මේ කාරණාවල් ප්‍රාණඝාතය කරනවා, ඉතින් ගොඩක් දේවල් කරනවා. උදාහරණයකට මදුරුව වුණත් මරනවා, බෞද්ධ කියලා මදුරුව වුණත් මරනවා. ඉතින් මෙතනදී අපි කවර ස්වරූපයකින්ද තේරුම් ගන්න ඕන? දැන් පංච ශික්ෂාපද ඇහුවා, ඇහුවට පංච ශික්ෂාපදයන් ඇහුවට යම් පුද්ගලයෙක් මේ වැළකෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන කාරණාවල් ඇසුරු කරගෙන නම් ජීවත් වුණේ ඒ පුද්ගලයාට සමහරක් විට මේ පංච ශික්ෂාපදයන් ඇසු පමණින් එයින් මිදෙන්න බැරි වෙන්න පුළුවන්. මොකද එහෙම හේතු තියෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවකදී කුමක්ද කළ යුත්තේ? ඉතින් එතනදී කරන්න උවමනා එතනදී අපිට කරන්න සුදුසු දේ තමයි වීරිය ඇති කර ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේවා කුසල් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය අපිට අහන්න හම්බුණා. එතකොට ශ්‍රාවක උපාසකයෙකු මම බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සංඝුන් සරණ යමි කියලා තමන් විසින්ම ප්‍රතිඥාවක් ඇති කරගෙන ඒ ශාසනයේ හික්මීමක් බලාපොරොත්තු වෙනවනම් තමන් යම් අකුසලයක් කරමින් හිටියානම් ඒ පුද්ගලයා තීරණය කරන්න ඕනේ මම මේ අකුසලයෙන් වැළකෙනවා මේ සඳහා මම වීරිය ඇති කරගන්නවා කියන විදිහට. ඉතින් ඒ වීරිය ඇති කර ගැනීමෙන් තමයි අකුසලයන් ප්‍රහාණය කරන්නේ. එහෙම නැත්තම් මේ හිතූ පමණින් අකුසලයන් දුර වෙලා යන්නේ නැහැ. එහෙම වෙන්න නම් අති විශාල ප්‍රඥාවක් තියෙන්න ඕනේ. බොහොම සුළු ධර්මකාරණාවක් ඇසූ පමණින් ඒ සම්පූර්ණ විස්තරයක් ගැඹුරටම අවබෝධ කරගැනීමේ ප්‍රඥාවක් ඒ පුද්ගලයාට තියෙන්න ඕනේ. නමුත් අපි බොහෝ දෙනෙකුට මම වුණත් හිතූ පමණින් අකුසලය නැති වෙලා යන්නේ නැහැ. ඒ නිසා අපි හික්මෙනවා. අපි හික්මන්නේ කොහොමද? අපි වීරිය ඇති කරගන්නවා. අපි වීරිය ඇති කරගන්නවා මේ කාරණාව අකුසලයක්. මේ අකුසල් කාරණාවෙන් මිදෙන ප්‍රතිපදාවක තමයි අපි යෙදෙන්නේ. ඒ ප්‍රතිපදාවේ යෙදීමෙන් තමයි අකුසලෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රතිපදාවේ යෙදෙන්නත් කලින් ඇසූ පමණින් මේ පොඩ්ඩක් කතාබහක් කරපු පමණින් අකුසලයෙන් මිදෙන්න පුළුවන් කියන කාරණාව එහෙම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී වීරිය කරන්න ඕනේ. දැන් මේ කියන කාරණාව අකුසලයක් කරනවා කියලා දැන ගැනීම සහ අකුසලයෙන් මිදීම කියන කාරණාව සමහර පුද්ගලයෙක් ඉක්මනින් කරනවා. සමහර පුද්ගලයෙකුට මේ සඳහා සෑහෙන කාලයක් වැය වෙන්න පුළුවන්. නමුත් මෙතනදී වැදගත් කාරණාවක් වෙන්නේ මේ පුද්ගලයා ගන්න වීරිය. ඒ වීරිය කිරීමෙන් තමයි අකුසලයෙන් දුරු වෙන්න පුළුවන් වෙන්නේ. යම් ශ්‍රාවක උපාසකයෙක් පංච ශික්ෂාපදයන් අහලා වීරිය කරන්නේ නැතුව හිටියොත් මේ ශික්ෂාපදයන් හික්මෙන්ද අන්න ඒ පුද්ගලයා ප්‍රශංසා කළ යුතු පුද්ගලයෙක් නෙමෙයි. ප්‍රශංසා කරන්න බෑ. ඒ කාරණයෙන් ප්‍රශංසාවට ලක් වෙන්න යුතු පුද්ගලයෙක් නෙමෙයි. මොකද හික්මීමට වීරිය ගන්නේ නැත්තම් දැන් ඔන්න අර පළවෙනියටම මම බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සඟුන් සරණ යමි කියලා තමන් විසින්ම තීරණය කරලා ඊට පස්සේ වීරිය කරන්නේ නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න, දහම් සරණ යන්න, සඟුන් සරණ යන්න කිසිම වීරියක් ගන්නෙ නැතුව ප්‍රමාද වෙනවා නම් ඉතින් එතකොට අර තමන්ගේ උපාසක භාවය කියන කාරණාව පලක් නැති නාම මාත්‍රික කාරණාවක් වෙනවනේ. තමන් යම් ප්‍රතිඥාවක් දුන්නා ඒක නාම මාත්‍රික වෙනවා. ඒකේ ඵලයක් නැති වෙනවා. ඉතින් අපිට මේ ඵලය කියන කාරණාව ගොඩක් වැදගත්. මොකද අපි මේ උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා ජරා මරණයක් ගැන, ඒකේ තියෙන බරපතලකම ගැන විස්තර කරලා තියෙනවා, ඒ කාරණාවෙන් මිදෙන්නේ මෙහෙමයි කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ ඒක අවබෝධ කරන්න. ඒක අවබෝධ කිරීම තමයි ඵලය. ඒ අවබෝධ කිරීම තුළින් මේ ජරා මරණයෙන් මිදීම කියන කාරණාව තමයි ඵලය. ඉතින් දැන් මේ ඵලය ලබා ගැනීම සඳහා අපි ගන්නා උත්සාහයේදී නාම මාත්‍රිකව මේ උපාසකෙක් වීම, ශ්‍රාවක උපාසකෙක් වීම ඵලක් නැති දෙයක්. ඉතින් නාම මාත්‍රික භාවයේ නෙමෙයි අපි කරන්න ඕනේ, අපි වීරිය ඇති කරගන්න ඕනේ. මම මේ අකුසලයේ යෙදෙනවා, මම දැන් මේ අකුසලයෙන් මිදෙන්න වීරිය ඇති කරගන්න ඕනේ කියලා ශ්‍රාවක උපාසකෙක් හික්මෙන්න ඕනේ. ඉතින් අකුසලයෙන් මිදෙනවා කියන යම් අකුසලයක යෙදෙනවා, මම ඒයින් මිදෙනවා කියන වීරිය ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ හික්මෙනවා කියන කාරණාව මේ උපාසකයෙකු ඌපමණින් පංච ශික්ෂාපදයන් හික්මෙනවා කියන තැනදිත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ධර්ම මාර්ගයේ වැඩීමේදී ආරම්භයේදීම මේ වාගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකම මැදදිත් මේ වාගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒකම ධර්ම මාර්ගයේ වැඩිම කියන ප්‍රතිපදාවේ අවසානයට ලං වෙලා වුණත් මේ වාගේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ශ්‍රාවක උපාසකයින් උපාසිකාවන් ඒකම භික්ෂු ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා ශ්‍රාවක භික්ෂුණීන් වහන්සේලා මේ හැමෝම උත්සාහ කරනවා මේ අකුසලයන්ගෙන් මිදෙන්න වීරිය කරනවා. උපන් අකුසලයන්ගේ ප්‍රහාණය සඳහාත්, නූපන් අකුසලයන්ගේ නූපදීම සඳහාත්, උපන් කුසලයන්ගේ වර්ධනයක් සඳහාත්, නූපන් කුසලයන්ගේ ඉපදීම සඳහාත් වීරිය කරනවා. ඉතින් මේ වීරිය කිරීමේ ඵලයක් විදිහට තමයි අපිට අර අන්තිමට බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන නිර්වාණය නැමැති පරම ස්වභාවය අත්දකින්න පුළුවන් වෙන්නේ. ඒ කාරණාව වෙත යොමු වෙන්න පුළුවන්. ඒ කාරණාව සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ මේ ආකාරයට වීරයක් ඇති කර ගැනීම, වීරයක් ඇති කරගෙන ඒ කාරණාවේ එදීමෙන් පමණයි. ඉතින් ඔන්න ඔය ස්වરૂපය අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රාවක උපාසකයෙකු ආරම්භයේදීම දැක්කොත් තමන් කරන දේවල් අකුසල් කියලා. ඉතින් බුදුදහම හැරදාලා යනවා කියන එක නෙමෙයි කරන්න ඕනේ. මොකද අපි මේ බුදුදහම මගේ ආගම කියන කාරණාව මේ අපි ආභරණයක් විදිහට සලකන දෙයක් නෙමෙයිනේ. يعني එහෙම ආභරණයක් විදිහට සලකන අයත් ඇති. නමුත් අපි ඊට වඩා උත්තරීතර අවබෝධයක් ලබා ගැනීම සඳහායි මේ දේ කරන්නේ. ඒ අවබෝධය තුලින් යම් අපිට ගැටලුවක් තියෙනවද, ඒන් මිදීම සඳහායි අපි මේක කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ ශ්‍රාවක උපාසකයෙක් දැක්කොත් ආරම්භයේදීම මෙහෙම ගැටලුවක් තියෙනවා, මට මේ පංච ශික්ෂාපදයන්හි හික්මීමට එකවර අපහසුයි කියලා. ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ හික්මෙන්ද වීරිය ඇති කරගන්න එක. දැන් සීලය කියන කාරණාව මේ උපාසකයෙකු සිල්වත් වන්නේ කෙතකින්ද කියන කාරණාවට ප්‍රාණඝාතය කියන එකත් ඇතුළත්. ඉතින් දැන් ප්‍රාණඝාතයෙන් එතකොට වැළකෙන්නේ කොහොමද? වීරිය ඇති කරගන්නේ කොහොමද? ඉතින් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා මේ සීලය ප්‍රඥාවෙන් පිරිසිදු වෙනවා. ප්‍රඥාව සීලයෙන් පිරිසිදු වෙනවා කියලා. ඉතින් ඒ නිසා යම් ශ්‍රාවක උපාසකයෙක් දැක්කොත් එහෙම වටහා ගත්තොත් මම මේ සීල සම්පන්න භාවය ඇති කරගන්න ඕනේ කියලා, එහෙමනම් දැන් අර බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවානේ සීලය ප්‍රඥාවටත් හේතුවක්, ප්‍රඥාව වැඩිවීමටත් හේතුවක්, ප්‍රඥාව සීලය වැඩිවීමටත් හේතුවක් කියලා. එහෙමනම් ඉතින් කරන්න තියෙන හොඳ එක උපක්‍රමයක් තමයි තව තවත් මේ ප්‍රඥාව වැඩි වෙන දේවල් වලට යොමු වෙන එක. එතකොටත් ඔන්න තමන්ගේ සිල්වත්භාවය වැඩි කරගන්නත්, සීල සම්පන්න උපාසකෙකු වීමට ආරම්භයේදී අපහසු වුණොත් පසුව හරි ඒ සීල සම්පන්න භාවයට යොමු වෙන්න ප්‍රඥාව වැඩි වීම හේතුවක් වෙන හින්දා ඉතින් ධර්මයේ කියලා තියෙනවා නම් මේ ධර්ම ශ්‍රවණය කිරීම, ඒවා විමසලා බැලීම එහෙම කරා කිරීම ප්‍රඥාව ඇති කරන්න හේතුවක් කියලා අන්න ඒ කාරණාවල් වලටත් යොමු වෙන්න ඕනේ. දැන් මෙතනදී නරක يعني නුසුදුසු ආකාරය තමයි ආරම්භයේදීම තීරණය කරොත් මම ප්‍රාණඝාතයේ යෙදෙනවා, ඒ නිසා මට මේ සද්ධර්මයේ අභිවෘද්ධියක් ඇති කරගන්න බෑනේ කියලා යම් කෙනෙක් හිතන එක ගැළපෙන කාරණාවක්, නිවැරදි කාරණාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපි හැමෝම සිල්වත්භාවය ගොඩනගා ගන්නවා. ඒ සිල්වත්භාවය ගොඩනගා ගන්න අපි ප්‍රඥාව උපකාරී කරගන්නවා. ඒ සිල්වත්භාවය හේතුවෙන් ප්‍රඥාවෙත් වැඩිවීමකුත් වෙනවා. ඒ ප්‍රඥාව හේතුවෙන් අපේ සිල්වත්භාවෙත් වැඩිවීමක් වෙනවා. ඒ නිසා දැන් මේ මම ධර්ම විග්‍රහයක් ඉදිරිපත් කිරීම, ඒක විමසලා බැලීම මෙපමණකින් නෙමෙයි, ත්‍රිපිටකයේ කියවලා බැලීම, අන් අයගෙන් දහම් කරුණු නොදන්නා දහම් කරුණු වටහා ගැනීමට උපකාර ලබා ගැනීම, මේ සියලු කාරණාවල් සීල සම්පන්න භාවය ඇති කර ගැනීම සඳහාත්, ප්‍රඥාව ඇති කර ගැනීම සඳහාත් හේතු වෙන දේවල්. ඉතින් ඒ නිසා ආරම්භයේදී ප්‍රාණඝාතය කරමින් නම් තමන් හිටියේ ඒක අතහැරගන්න බැරි නම් එකවර ඉතින් කරන්න ඕනේ මොකද්ද? වැඩිපුර වීර්යය කරන්න ඕනේ ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ක්‍රමයක් හොයාගන්නත්, තවදුරටත් ධර්ම මාර්ගයේ අභිවෘද්ධිය සඳහා යම් යම් හේතුන් තියෙනවා නම් අන්න ඒ හේතුන් කෙරෙහිත් වැඩි වැඩියෙන් යොමු වීම තමයි කරන්න ඕනේ. ඉතින් එහෙම කරොත්නේ අපිට අභිවෘද්ධිය ඇති වෙන්නේ. ඉතින් ඒ සඳහා උත්සාහ කිරීම තමයි නුවණැත්තන් කළ යුත්තේ. දැන් ප්‍රාණඝාතය කියන කාරණාව ගත්තොත් මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකේ චූලකම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙනවා ප්‍රාණඝාතය කියන එකේ මතු විපාකය කුමක් විය හැකිද කියලා. ප්‍රාණඝාතයේ හේතුවෙන් යම් පුද්ගලයෙකු නිරයේ උපදින්න පුළුවන්. මිනිස් බවක් ලැබුණොත් අල්පායුෂ බවට ප්‍රාණඝාතයේ හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ප්‍රාණඝාතයේ පමණක් නෙමෙයි ප්‍රාණීන් වෙහෙසටපත් කිරීම උදාහරණයකට දඬු මුගුරු වලින් ප්‍රාණීන්ට පහර දීම වගේ කාරණාවල්. ඉතින් ප්‍රාණීන් වෙහෙසටපත් කරනවා නම් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ඒකට විපාකයේ විදිහට හම්බ වෙන්නේ නිරයට පැමිණීම වෙන්න පුළුවන්. මිනිසත් බවට පැමිණුනොත් බොහෝ ආබාධ පිනිස හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. මේක දකින්න පුළුවන් චූලකම්ම විභංග සූත්‍රයේ මජ්ඣිම නිකායේ උපරි පඤ්ඤාසකේ. ඉතින් අපි මේ වාගේ විපාක විඳින්න අපිට අපි කැමති නැහැ. ඉතින් අපි වීරිය කරන්නම තමා සුදුසු. මොකද වීරිය නොකර ප්‍රාණඝාතය කර කර ඉන්නවා නම් එහෙමනම් අපි මේ විපාකය ගැන තේරුම් අරගෙන ඒ විපාකය බලාපොරොත්තු වෙන්න ඕනේ. මම මේ කරන දෙයින් මට මේ විදිහේ විපාකයක් විඳින්න සිද්ධ වෙනවා. දැන් මේ ආර්ය මාර්ගයේ වඩන පුද්ගලයින් මේ විදිහට ආරම්භයේදීම පමාවීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ආරම්භයේදීම පමාවීමක් සිද්ධ වුණොත් මේ නිරයේ ඉපදීම, මිනිසත් බව ලැබුවොත් අල්පායුෂ බව ඇතිවීම වැනි කාරණාවල් වලින් ධර්ම මාර්ගයේ වැඩිම පමා වෙනවා. එපමණක් නෙමෙයි දැන් ආර්ය මාර්ගයේ වඩන පුද්ගලයින් මේ ආරම්භයේදී තියෙන සීල සම්පදාව රැකගත්තොත්, සීල සම්පන්න උපාසක භාවයක් ඇති කරගත්තොත් එතනින් නැවතිලා හිටියොත් ඔන්න සීල සම්පන්න භාවයේ බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන ආකාරයට ඇති කරගන්නවා. ඒ ප්‍රමාණයෙන් සතුටු වෙලා එතන නැවතුනොත් ඉතින් ආපහු සිද්ධ වෙන්නේ අර කියපු අනුත්තර විද්‍යාව අවබෝධ කරන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ, කල් යනවා. ඉතින් ප්‍රමාණවත් වෙන්නේ නැහැ කිලත් කියන්නේ වැඩිපුර වීර්ය නොකරනවා නම්, ඉන් මතු වීර්යක් නොකරනවා නම් කාලය වැඩි වෙනවා, තවත් ගොඩක් කල් යනවා ඒ අවබෝධයන් ලබා ගැනීම සඳහා. ඉතින් ඒ නිසා දැන් ආර්ය මාර්ගයේ යම් ප්‍රමාණයක් දුරට අභිවෘද්ධියක් ලබාගත් පුද්ගලයා උනත් කල් යනවා කියන එක සිද්ධ වෙන්න පුළුවන්. ඒ පුද්ගලයාට උනත් කල් යනවා කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්, ප්‍රමාද වීම කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. තමන් ඉන්න තැනින් තවදුරටත් අභිවෘද්ධිය පිණිස කටයුතු කරන්නේ නැතුව හිටියොත්. ඉතින් ඒකත් නරකක්නේ. දැන් එහෙම වුණොත් එහෙම ආපහු අපි තේරුම් ගන්නවා එහෙමනම් අර කියලා තියෙන ආකාර බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන සංසාර දුක්ඛිත ස්වභාවයන්, සසර පැවැත්මේ දුක්ඛිත ස්වභාවයන් අපිට පූර්ණ අවබෝධය ලබා ගන්න තාක්කල් එම දුක්ඛිත ස්වභාවයන් සමග ජීවත් වෙන්න සිද්ධ වෙනවා කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා ආර්ය මාර්ගයේ මැද හරියක පමාවීම වුණත් එහෙමමයි. ඉතින් ආර්ය මාර්ගයේ බොහෝ දුරට ගමන් ගත්ත අයට වුණත් ප්‍රමාදය කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ප්‍රමාදයේ හේතුවෙන් සසර පැවැත්මෙහි තියෙන දුක්ඛිත ස්වභාවයන් අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි දකින්න ඕනේ මේ ප්‍රමාදය කියන කාරණාවල් ආර්ය මාර්ගයේ වඩන අයට මුලදිත් සමහරක් විට අත්විඳින්න සිද්ධ වෙනවා, මැදදිත් අත්විඳින්න සිද්ධ වෙනවා, සමහරක් වෙලාවට අවසානයට ලං වුණ අවස්ථාවකදී වුණත් ප්‍රමාදය කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන්. එහිදී නුවණැත්තන් වීර්ය කිරීම තමයි සුදුසු. මේ ප්‍රමාදයට හේතු වෙන කාරණාවක් තියෙනවද, ඒකෙන් කොහොමද මිදෙන්නේ කියලා එයින් මිදීම පිණිස වීර්ය කිරීම තමයි සුදුසු වෙන්නේ. දැන් තවත් කාරණාවක් ගැන විමසලා තවත් ආකාරයකින් මේ ගැන විමසලා බැලීමක් සුදුසුයි. මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයේ තියෙන මහා ධම්මසමාදාන සූත්‍රයට අනුව මෙහිදී මෙම සූත්‍රයේ සඳහන් වෙනවා අපි කරන පාප කර්මයන් සමහරක් දේවල් වර්තමානයේදී දුක් දෙනවා. අපි පාප කර්මයන් කරනවා සමහරක් දේවල් වර්තමානයේදී දුක් දෙනවා. සමහරක් වෙලාවට එම පාප කර්මයන්ම වර්තමානයේ සුව දෙන අවස්ථාවල් තියෙනවා. නමුත් පාප කර්මයක් නම් කරන්නේ මතු අනාගතයේදී දුක් විපාක තමයි විඳින්න සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ විදිහට විස්තර කරලා තියෙනවා. උදාහරණයකට ප්‍රාණඝාතය කියන කාරණාව ගත්තොත් යම් කෙනෙකුට ප්‍රාණඝාතය වර්තමානයේදී දුක් ඇතිකරන දුක් දෙන කාරණාවක් වෙන්න පුළුවන්. දැන් මගෙන් මේ ප්‍රශ්නේ අහලා තිබුණ මිත්‍රයාට උනත් ප්‍රාණඝාතය වර්තමානයේදී දුක් දෙන කාරණාවක්. ඒ කියන්නේ කැමති නැහැ. ඒ නිසා දුක් දුම්නස් ඇති වෙනවා. ඉතින් ඒක වර්තමානයේදී දුක් දෙන ස්වභාවයක් තියෙනවා. වර්තමානයේදී ප්‍රාණඝාතයේ දුක් දෙනවා. ඒකම ප්‍රාණඝාතයේ බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන්නේ මහා ධම්ම සමාදාන සූත්‍රයේදී අනාගත මතු අනාගතයේදී දුක් විපාකයකුත් හම්බ වෙනවා. ඊට අමතරව මහා ධම්ම සමාදාන සූත්‍රයේ පවසලා තියෙනවා වර්තමානයේ සුව දෙන මතු අනාගතයේදී දුක් විපාක දෙන ධර්ම සමාදානය කියන කාරණාව. ප්‍රාණඝාතය අපි සැලකුවොත් එතනදී යම් පුද්ගලයෙකුට ප්‍රාණඝාතය කියන කාරණාව වර්තමානයේදී සුව දෙන්න පුළුවන්. දැන් මේ කාරණාවත් මගෙන් ප්‍රශ්නේ අහලා තිබුණ මිතුරාට අත්දකින්න දෙයක්. ප්‍රාණඝාතය කියන කාරණාව හේතුවෙන් යම් භෝගයන් උපදිනවා. මිල මුදල් උපදිනවා. තමන් රස්සාවක් විදිහට කරන දෙයකින් යම් පඩියක් හම්බ වෙන්න හේතුවක් වෙනවා. ඉතින් එම එයින් යම් තෘප්තියක් ලබන්න පුළුවන්. කෑම බීම කන්න පුළුවන් ඒ මුදල් වලින්. ඉතින් එතනදී වර්තමානයේදී එතන සුවදීමක් ඇති වෙනවා. ඒත් ඇති වෙන්නේ අර ප්‍රාණඝාතයෙන් හින්දම තමයි. දැන් තවත් මේ ගොඩක් අය ඉන්නවනේ. උදාහරණයකට සත්තු මරලා මේ සත්තු මරලා ඉවරලා මස් මාංශ විකුණනවා අනික් අයට. එහෙම නැත්නම් දැන් තමන්ට ඔන්න අපි හිතමුකෝ දැන් යම් මුර්ගේ යම් සතෙක් එනවා, භයානක සතෙක් එනවා මේ තමන්ව ආක්‍රමණය කරන්න. ඉතින් මේ ආක්‍රමණය කරන්න එන සතාව මරලා දානවා. දැන් ප්‍රාණඝාතය කරා. ඉතින් වර්තමානයේදී හරිම සුවයි. මොකද අර සත්වයා මැරුවේ නැත්තම් ඒ සත්වයා තමන්ව මරනවනේ. ඉතින් ඒ නිසා ප්‍රාණඝාතය කරා වර්තමානයේදී සුවයි. දැන් මේ කාරණාව තවත් අපිට බලන්න පුළුවන්. දැන් ඔන්න සමහරක් වෙලාවට රටවල් වල යුද්ධ කරනවා. ඉතින් මේ යුද්ධ කරන්න ගියාම අපේ ලංකාවෙත් ඔන්න ත්‍රස්තවාදය කියන ප්‍රශ්නේ තිබුණා. ඉතින් දැන් අපි හිතමුකෝ මේ ත්‍රස්ත පුද්ගලෙක් එනවා මේ ත්‍රස්ත ස්වභාවය නැති පුද්ගලයන් මරා දමන්න. ඉතින් දැන් ත්‍රස්ත ස්වභාවය නැති පුද්ගලයන් අපි හිතමු යම් උපක්‍රමයක් පාවිච්චි කරලා මේ එන ත්‍රස්ත ස්වභාවයේ පුද්ගලයාව විනාශ කරලා දානවා, මරලා දානවා. ඉතින් දැන් අර ත්‍රස්ත ස්වභාවයේ නැතුව හිටපු පුද්ගලයින්ට දැන් වර්තමානයේදී සුවයි. නමුත් ඉතින් ප්‍රාණඝාතය කරානේ. ඉතින් ප්‍රාණඝාතය කරා නම් මතු අනාගතයේදී දුක් විපාකයේ පිණිස තමයි ඒක හේතු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම දැන් තේරෙනවා ඇති මේ ජීවත් වෙනවා කියන එක පහසු කාරණාවක් නෙමෙයි. අපි අර මේ මම ත්‍රස්ත ස්වභාවයෙන් ඉන්න පුද්ගලයයි ත්‍රස්ත ස්වභාවය නැති පුද්ගලයයි කියලා වෙනසක් පැනෙව්වාට ඉතින් මේ දෙගොල්ලන්ටම ජීවත් වෙනවා කියන එක එතකොට කරන්න අපහසු කාරණාවක් මේ හැම කාලයටම සුව අත් වෙන්න කියලා. වර්තමානයේදිත් මතු අනාගතයේදිත් සුවභාවයෙන් ජීවත් වෙනවා කියන එක දැන් තේරෙනවා ඇති පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ත්‍රස්තු ස්වභාවයේ කෙනෙක් ඉන්නවයි කියලා අපි සම්මතයක් කරගත්තොත් ඒ පුද්ගලයාට ඒක කරන්නත් අමාරුයි. ඒකම ත්‍රස්තු ස්වභාවයේ නැතුව ඒ යම් පුද්ගලයෙක් ඉන්නවයි කියලා අපි සම්මත කරගත්තොත් ඒ පුද්ගලයාටත් මේ කාරණාවල් වල මේ විදිහට ඒ කියන්නේ තමන් කරන දේවල් වර්තමානයේදිත් සුව දෙන්න මතු අනාගතයේදී සුව දෙන්න කියලා සමාජයේ පැවැත්මක් පවත්වා ගැනීම අතිශයින්ම දුෂ්කර ක්‍රියාවක්. අකුසලයන්ගෙන් මිදෙනවා කියලා යම් කාරණාවක් තියෙනවා නම් වීර්ය ඒකට උපක්‍රමය විදිහට අපි දකින්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමමයි. ඒ තුලින්ම තමයි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිමම ඒ ප්‍රතිපදාවම තමයි මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය කියලා අපිට වටහා ගන්න පුළුවන්. මහා ධම්ම සමාදාන සූත්‍රයේ කාරණාවල් හතරක්ම විස්තර වෙනවනේ. දැන් ඉතුරු දෙකත් බලමුකෝ. දැන් කාරණාවල් හතර තමයි මුලදී පවසපු මම දෙකක් ගැන පැවසුවා. පළවෙනි කාරණාව වත්මන්හි දුක් දෙන මතු අනාගතයේහි දුක් විපාක දෙන ධර්ම සමාදානය. දෙවැනි එක තමයි වත්මන් හි සුව දෙන මතු අනාගතේ දුක් විපාක දෙන ධර්ම සමාදානෙ. තුන්වෙනි එක තමයි වත්මන් හි දුක් දෙන මතු අනාගතේ සුඛ විපාක දෙන ධර්ම සමාදානෙ. ඒ වගේම හතරවෙනි එක වත්මන් හි සුව දෙන මතු අනාගතේ සුඛ විපාක දෙන ධර්ම සමාදානෙ. දැන් තුන්වෙනි එක ගැනත් අපි පොඩ්ඩක් විස්තර බැලුවොත් වත්මන්හි දුක් දෙන මතු අනාගතයේ සුඛ විපාක දෙන ධර්ම සමාදානය. මේ ඉතින් කුමක්ද මේ කියන්නේ? උදාහරණයකට යම් පුද්ගලයෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒ වැළකෙන හේතුවෙන් වත්මන්හි දුක් විපාක ලැබෙනවා. උදාහරණයකට ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා දුක් විපාක ලැබෙන එකක් බැලුවොත් අපි හිතමු මසුන් මරන්න. දැන් යම් පුද්ගලෙක් ඔන්න මසුන් මරන්න පුරුදු වෙලා හිටියා. එහෙම නැත්නම් යම් පුද්ගලෙක් මසුන් මරන පරිසරයක ඉන්නවා. අන්න අය මසුන් මරලා එයින් ලාභයක් ලබා ගන්නවා. නමුත් මේ පුද්ගලයා පාප ක්‍රියාවක් විදිහට දැකලා මසුන් මරන්නේ නැහැ. අපි හිතමු මේ පුද්ගලයාට මසුන් මරන්න එකට අමතරව මසුන් මරන එක හැර වෙන යමක් කරන්නත් අපහසුභාවයක් තියෙනවා කියලා, එවන් පරිසරයක ඉන්නවා කියලා. ඉතින් එතකොට අර මසුන් මරන කට්ටිය ඔන්න මිල මුදල් හොයා ගන්නවා මසුන් මැරීම හේතුවෙන් යම් සෝයක් විඳිනවා. නමුත් අපි මේ කතා කරපු පුද්ගලයා ගැන කතා කරපු පුද්ගලයාට මේ මසුන් නොමරනවාය කියලා ඉන්න පුද්ගලයාට එතකොට වත්මන්හි ඒක දුක් දෙන්න කාරණාවක්. හැබැයි මසුන් මැරීම, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම මතු අනාගතයේ සුඛ විපාක දෙන කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. හතරවෙනි කාරණාවත් විස්තර වශයෙන් බැලුවොත් වත්මන්හි සුව දෙන මතු අනාගතයේ සුඛ විපාක දෙන ධර්ම සමාදානය. දැන් කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒ වැළකීම නිසා වත්මන්හි සුවභාවයක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයකට යම් කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්. මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. ඒ ගැන පුද්ගලයෙක්ට සොප්නසක් ඇති වෙනවා. ඊට අමතරව මතු අනාගතේ දැන් ප්‍රාණඝාතයෙන් වැළකීම හේතුවෙන් සුඛ විපාක හම්බ වෙනවා. ඉතින් මේ ආකාරයට මහා ධර්ම සමාදාන සූත්‍රයේ විස්තර වෙනවා ධර්ම සමාදානයන් ආකාර හතරක්. මේ ගැටලුව ගැන මම තවත් ආකාරයකින් විස්තරයක් කරන්න කැමතියි. ඒ තමයි දැන් ප්‍රාණඝාතය හරි මේ වාගේ අකුසල කර්මයන් මේ පාපකාරී දේවල් පුද්ගලයන් කරනවා. ඒකලාම අපිට යහපත් දේවල් ලුත් කරන්න පුළුවන්. දන් දෙනවා. එතකොට ධර්මයේ හැසිරෙනවා. ප්‍රඥාව ඇති කරගන්න උත්සාහ දරනවා, අන් අයටත් ප්‍රඥාව ඇති කරන්න උපකාර වෙනවා. මේ වාගේ මේ යහපත් දේවලුත් තියෙනවනේ ගොඩක්. දැන් එක අවස්ථාවක ප්‍රාණඝාතය කරනවා, තව අවස්ථාවක මැරෙන්න යන සත්තුන්ට නොමැරි ඉන්න උපකාර කරනවා. දැන් මගේ මිත්‍රයා වුණත් යම් ආකාරයක එවන් දෙයක් උත් කරනවනේ. දැන් දැන් මීයන් මරනවා, නමුත් ඒකෙන් යම් ආකාරයකට මේ ප්‍රතිඵලයක් ඇති වුණොත්, ඒ කියන්නේ මේ බෙහෙතක් හොයාගත්තොත් අර අර මේ රෝගයෙන් මිනිසුන් මුදවා ගන්න, අන්න ඒක ඒ කාරණාව බැලුවොත්, මේ රෝගයකින් මිනිසුන් මුදවා ගන්නවා කියන කාරණාව පමණක් බැලුවොත් ඒක බොහොම යහපත් කාරණාවක්නේ. ඉතින් දැන් මේ විදිහට පුද්ගලයින් පාපකාරී දේවලුත් කරනවා, ඊට අමතරව යහපත් දේවලුත් කරනවා. ඉතින් මේ එකකට එකක් කැපිලා යන ස්වરૂපයේ දෙයක් තියෙනවාද නැද්ද? එහෙම වෙන්න පුළුවන්ද? ඉතින් මේ වාගේ යමක් විමසලා බලන්න මම මේ කාරණාව විමසලා බලන්න මම සූත්‍ර තුනක් පාවිච්චි කරන්නම්. එකක් තමයි මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ තියෙන මහා කම්ම විභංග සූත්‍රය. මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ තියෙන මහා කම්ම විභංග සූත්‍රය දෙවැනි එක තමයි අංගුත්තර නිකායේ තික නිපාතේ ලොණපල වර්ගයේ තියෙන නවවන සූත්‍රය. තුන්වැනි සූත්‍රය තමයි මජ්ඣිම නිකායේ මජ්ඣිම පන්නාසකේ තියෙන අඟුලිමාල සූත්‍රය. අපි මේ සූත්‍ර තුනේ සඳහන් කරුණු ගැන විමසලා බලමු. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ යහපත් විපාක සහිත ක්‍රියාවන් වලින් පාප ක්‍රියාවන්ගේ විපාකයන් වලකා ගන්න පුළුවන්ද කියන කාරණාව පැහැදිලි කරගන්න. ඒ සඳහා තමයි අපි මේ සූත්‍ර බලන්නේ. මහා කම්ම විභංග සූත්‍රයේ සඳහන් කාරණාවල් විමසලා බැලුවොත් අපිට එතනදී දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා යම් පුද්ගලයෙක් අකුසල කියන්නේ මේ පාපකාරී දේවල් කරමින් හිටියත් මරණාසන්න කාලයේදී සම්‍යක් දෘෂ්ටිය සමාදාන වෙනවාද? ආරම්භයේදී පාපකාරී දේවල් කරාට මරණාසන්නයේදී සම්‍යක් දෘෂ්ටිය සමාදන්ව සිටීම හේතුවෙන් එම පුද්ගලයා මරණයෙන් පසු සුගතියේ උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ඒකම බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා එතනදී ඒ පාප ක්‍රියාවන් ආරම්භයේදී කළානේ, ආරම්භයේදී හරි මැදදී හරි කළා, මරණාසන්න කාලයේදී සම්‍යක් දෘෂ්ටිය සමාදන්ව හිටියා. නමුත් දැන් අර පාප ක්‍රියාවන් කරපු පාප ක්‍රියාවන්ගේ විපාකය බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා එක්කෝ මෙලොවදීම අත්දකින්න වෙනවා, මෙලොවදීම ඒ විපාකය පල දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මෙලොවදීම ඒ පාප ක්‍රියාවේ විපාකය පල දුන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේ පවසනවා ඊළඟ ආත්ම භාවයේදී ඒ පාප ක්‍රියාව පල දෙන්න පුළුවන්. ඉතින් මෙලොවදීම පල දෙනවා, එහෙම නැත්තම් ඊළඟ ආත්ම භාවයේදී පල දෙනවා, එහෙමත් නැත්තම් ඊටත් පස්සේ ඇති ආත්ම භාවයකදී පල දෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන්නේ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ පවසලා නැහැ යම් අකුසලයක් යම් පාප ක්‍රියාවක් කළොත් ඒ පාප ක්‍රියාවේ විපාකය නැති වෙලා යනවා කියලා මේ සූත්‍රයේ සඳහන් වෙලා නැහැ කියලා තියෙන්නේ. එක්කෝ මේ ආත්ම භාවයේදීම පල දෙනවා, එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේදී පල දෙනවා, එහෙමත් නැත්නම් ඊටත් පස්සේ ආත්ම භාවයකදී මේ අකුසලයේ විපාක මේ පාප ක්‍රියාවේ විපාකය විඳින්න සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ඒ ආකාරයටම බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පවසලා තියෙනවා යම් පුද්ගලයෙක් යහපත් දේවල් කරලා මරණාසන්න කාලයේදී මිත්‍යා දෘෂ්ටිය සමාදන්ව හිටියොත් එම ප්‍රතිපත්තියකේ දුනොත් මරණාසන්න කාලයේදී ඉතින් ඒ පුද්ගලයා ඒ මරණාසන්න කාලේ හිටපු ආකාරයට අනුව නිරයේ උපදිනවා. නමුත් අර කරපු යහපත් ක්‍රියාවන්ගේ විපාකය එක්කෝ මෙලෝදීම විඳින්න පුළුවන්. මෙලෝදී කියලා එතන සඳහන් කරන්නේ මේ ආත්මභාවයේදී මරණයට කලින් අත්විඳින්න පුළුවන් විඳින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඊළඟ ආත්මභාවයේදී අත්විඳින්න සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඊට පසු ආත්මභාවයකදී අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට පාප ක්‍රියාවන්ගේත් යහපත් කර්මයන්ගේත් විපාකය විඳින්න සිද්ධ වෙනවා කියලා මේ සූත්‍රයේ කොයි කොයි අවස්ථාවෙදිද විඳින්න සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ මහා කම්ම විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. නමුත් අපි බැලුවොත් මේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලොණපල වර්ගයේ නවවන සූත්‍රය මහා කම්ම විභංග සූත්‍රයට වඩා අතිරේක කාරණාවල් ටිකක් එතනදී විස්තර වෙනවා. ඊට වඩා අතිරේක දේවල් එතනදී විස්තර වෙනවා. එතන විස්තර වෙනවා මෙහෙම උපමාවකුත් එක්ක විස්තර වෙනවා කාරණාවක් මේ ආකාරයට. උපමාව තමයි ලුණු කැටයක් ජලය ස්වල්ප ප්‍රමාණයකට දැම්මොත් ඒ ජලය ස්වල්ප ප්‍රමාණය ලුණු රස වෙනවා. නමුත් ලුණු කැටයක් මහා ගංගාවකට දැම්මොත් ඒ ගංගාවේ ඇති මහා ජලකඳ හේතුවෙන් අර ලුණු කැටේ ලුණු ස්වරූපය දියාරු වෙලා මේ දියාරු වෙනවා. ඒ හින්දා මේ මහා ජලකඳ ලුණු රස ඇති වෙන්නේ නැහැ. ඒක ලුණු නැති වෙලා ගියාම නෙමෙයි. නමුත් මේ ඒක හොඳටම දියාරු වෙලා ලුණු රසක් නැති තරමටම. ඉතින් මේ සූත්‍රයේ මේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලොණපල වර්ගයේ නවවන සූත්‍රයට අනුව අපිට තේරුම් ගන්න පුළුවන් යම් අල්ප මාත්‍ර අකුසලයක් පුද්ගලයෙක් කරොත් දැන් ඒ සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒ ආකාරයට යම් අල්ප මාත්‍ර පාප කර්මයක් යම් පුද්ගලයෙක් කරොත් ඒ අල්ප මාත්‍ර පාප කර්මය හේතුවෙන් සමහරක් වෙලාවට ඒ පුද්ගලයා මේ නිරයේ උපදින්න පුළුවන්. අල්ප මාත්‍ර පාප කර්මයක් කරන්නේ ඒ ප්‍රමාණවත් ඒ පුද්ගලයා නිරයේ උපදින්න කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. මොකද ඒ පුද්ගලයා අර ස්වල්ප ජලයට ලුණු කැටයක් දැම්මා වගේ ඒ පුද්ගලයා යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නේ නැත්තම් මොනවද යහපත් ක්‍රියාවන් කියලා ඒ සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒ යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නේ නැති පුද්ගලයාට මේ බොහොම සුළු පාප ක්‍රියාවක් වුණත් ප්‍රමාණවත් නිරයට ගිහිල්ලා අතිශයින්ම දුක් විපාක විඳින්න. ඒකම බුදුරජාණන් වහන්සේ පවසලා තිනවා. දැන් අර මේ මහා ගංගාවකට ලුණු කැටයක් දැම්මහම ඒ ගංගාවේ ජලයේ ලුණු රස වෙන්නේ නැහැ කියන උපමාවට අනුකූලව බුදුරජාණන් වහන්සේ පවසලා තිනවා යම් පුද්ගලයෙක් අල්ප මාත්‍ර පාප ක්‍රියාවක් කළත් ඒ පුද්ගලයා යහපත් ක්‍රියාවන් අතිශයින්ම කරලා තියෙනවනම් එහෙමනම් ඒ පුද්ගලයාට අර පාප ක්‍රියාවේ විපාකය මේ ආත්මභාවයේදීම විඳින්න සිද්ධ වෙනවා. මතු ආත්මභාවයකට ඊළඟ ආත්මභාවයකට විඳින්න දෙයක් නැහැ. විඳින්න සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවෙන් මතු ආත්මභාවයකදී මහා විශාල විපාකයක් විඳින්න තියෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ අල්ප මාත්‍ර පාප කර්මයක් මේ ආත්මභාවයේදී කරත් මේ ආත්මභාවයේදීම යහපත් ක්‍රියාවල් වැඩි වැඩියෙන් කරොත් එහෙම අර ගංගාවක ඇති ජලයට ලුණු කැටයක් දැම්මා කියන උපමාවට අනුව හිතලා බැලුවොත් මොන දැන් යම් සුළු පාප ක්‍රියාවක් කළා නමුත් අපි කරන යහපත් ක්‍රියාව ගංගාවේ තියෙන ජලය වගේ ඒ තරමටම අපි යහපත් ක්‍රියාවල් කරනවා දැන් මේ මේ සූත්‍රයට ගිහිල්ලාම බලන්න ඒ කියලා තියෙන යහපත් ක්‍රියාවල් සූත්‍රයේ සඳහන් වෙනවා වැඩු කය වැඩු සිල් වැඩු සිත් වැඩු ප්‍රඥා ගුණ විසින් අනල්ප වෙයි ගුණ විසින් මහාතම වෙයි අප්‍රමාණ විහරණ ඇත්තේ වෙයි කියලා පාලියෙන් මේවා සඳහන් වෙනවා භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත පඤ්ඤෝ අපරිත්තෝ මහත්තා අප්‍රමාණ විහාරී කියලා පාලියෙන් හරි සිංහලෙන් හරි කියලා තියෙන මේ කාරණාවල්ගේ තේරුම සමහරක් විට එකපාර පැහැදිලි ඇති ඉතින් මේවා ගැන විස්තර තවත් සූත්‍රවල සඳහන් වෙනවා උදාහරණයකට භාවිත කය කියලා කියන්නේ මොකක්ද ඒ ගැන වැඩි විස්තර තවත් තැන්වලින් හොයාගන්න පුළුවන් ඉතින් මේ කාරණාවල් වල අභිවෘද්ධියක් ඇති කරගත්තොත් අර කරපු අල්පමාත්‍ර පාප කර්ම යන්ගේ විපාකය දියාරුණා වාගේ අර ලුණු කැටයක් ගංගානම් ගඟවැණි අති විශාල ජලස්කන්ධයකට දැම්මම ලුණු රස වෙන්නේ නැහැ වාගේ ඒ ලුණු කැටේ ලුණු රස දියාරු වෙලා ගියා වාගේ කාරණාවක් සිද්ධ වෙනවා ඉතින් එහෙමනම් අපිට අපි විමසලා අපිට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි අපිත් එහෙමනම් මේ ප්‍රතිපත්තියකට එන එක සුදුසුයි. දැන් අපි මේ පාප ක්‍රියාවල් අඩුවෙන් කරලා තියනවද වැඩියෙන් කරලා තියනවද කියන එක අපිට තීරණය කරගන්න අපහසුයි නේ. දැන් මගේ මිත්‍රයා කියලා තියෙන්නේ දැන් මේ එයා දන්නා ප්‍රමාණයට ඔන්න මීයන් දහස් ගණනක් මැරුවයි කියලා. දැන් එපමණකින් කියන්න බැහැනේ මම මෙච්චර පාප ක්‍රියාවන් මගේ පෙරාත්ම භාවයන් වලදීත් කරලා තියනවායි කියලා. දැන් මගේ මිත්‍රයා මේ විදිහට කිව්වට සමහරක් විට මම හිත වඩා පාප ක්‍රියාවන් කරලා ඇති. නමුත් මම දන්නේ නැහැ. ඉතින් එහෙම අවබෝධයක් අපිට නැහැනේ මම මෙච්චරයි කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ හේතුවෙනුත් අපි තේරුම් ගන්න ඕනේ මේ යහපත් ක්‍රියාවල් වැඩි වැඩියෙන් කිරීම කොහොම වුණත් හොඳයි. පාප ක්‍රියාවන් කරලායි කියලා දැනගෙන හිටියත් කමක් නැහැ. නොදැන හිටියත් කමක් නැහැ පාප ක්‍රියාවල් කරලා තියෙනවද කියලා. කොච්චර කරලා තිබුණත් අපි වැඩි වැඩියෙන් කරන්න ඕනේ මේ යහපත් ක්‍රියාවල්හි යෙදෙන එක. දැන් යම් කෙනෙකුට ඔන්න දැන් සැකයක් ඇති වෙන්න පුළුවන් නේ. දැන් මේ සූත්‍රයේ තිබුණේ අර අල්පමාත්‍ර පාප ක්‍රියාවක් කරවුවොත් ඒකේ විපාකය දියාරු කරගන්නා ස්වරූපයක් මේ සූත්‍රයේ විස්තර වෙනවා. හොඳයි දැන් ගොඩක් පාප ක්‍රියාවන් කරොත් ඔය සූත්‍රය කියලා තියෙන එක ගැලපෙන්නේ නැද්ද කියලා ඔන්න දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඉතින් එතනදී අපිට ඔන්න මේ ඒ කාරණාව ගැන වටහා ගන්න අපිට යම් ප්‍රමාණයකට උදව් වෙනවා අඟුලිමාල සූත්‍රයේ තියෙන විස්තරය. මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ තියෙන අඟුලිමාල සූත්‍රය. ඉතින් අඟුලිමාල සූත්‍රයේදී විස්තර අපි මේ අඟුලිමාල කතාව දන්නවනේ. ඉතින් ගොඩක් අය දන්නවා. ඉතින් දැන් අඟුලිමාල මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ප්‍රාණීන් බොහෝ ප්‍රමාණයක් ඝාතනයට පත් කරපු පුද්ගලෙක් ඉතින් පසු කාලීනව රහත් ඵල ලැබුවා අර බුදුරජාණන් වහන්සේ පවසපු අනුත්තර විද්‍යාවන් මේ අවබෝධ කළ යුතු අනුත්තර විද්‍යාවන් මේ අඟුලිමාල තෙරණුවන් විසින් අවබෝධ කරනු ලැබුවා ඉතින් ප්‍රාණීන් අති විශාල ප්‍රමාණයක් විනාශයට පත් කරපු පුද්ගලයෙක් දැන් මේ ඔන්න දැන් රහත්භාවය ලැබුවා ඒකේ විපාකය කෝ අර කරපු මේ පාප ක්‍රියාවන්හි විපාකය කෝ ඉතින් දැන් ඒ සූත්‍රය කියවලා බැලුවොත් දකින්න පුළුවන් දැන් අඟුලිමාල රහතන් වහන්සේ පසු කාලයකදී මේ පිණ්ඩපාතයේ පිනිස වඩිනකොට අන් දිශාවල් වලට විසිකරපු කැට කැබිලිටි මුගුරු දඬු මුගුරු ආදිය මේ අඟුලි මාල තෙරණුවන්ගේ ඇවිල්ලා වැදෙනවලු. ඉතින් ඒ වැදීමෙන් ඔළුව පලාගෙන සිවුර ඉරාගෙන පාත්‍රය මේ බිඳගෙන ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එන අඟුලි මාල තෙරණුවන්ට බුදුරජාණන් වහන්සේ පවසනවා බ්‍රාහ්මණය තෙපි අදිවාසනා කරව. يعني ඉවසන්න කියලා කියන්නේ බ්‍රාහ්මණය තෙපි අදිවාසනා කරව. තෙපි යම් කර්මයක් හුගේ විපාකයෙන් නොඑක් වර්ෂයන් නොඑක් ශත වර්ෂයන් නොඑක් වර්ෂ සහස්‍රයන් නිරේහි පැසෙන්නහුද බ්‍රාහ්මණය තෙපි ඒ කර්මයාගේ විපාක මේ අත්බැවෙහිම විඳුනහොයි. ඒයි ඒ සඳ අඟුලිමාල ඉතින් ඒ විදිහට විස්තර කරන්නේ. ඒ කියන්නේ දැන් මේ රහත් භාවය ලැබූ හේතුයෙන් අර එහෙම රහත් භාවය ලැබුවේ නැත්තම් ඒ කර්ම විපාක විඳින්න සිද්ධ වෙන ස්වરૂපයක හිටියානම් සිද්ධ වෙන්නේ මොකද්ද? එක් වර්ෂයක් නොඑක් වර්ෂයක් නොඑක් වර්ෂ සහස්‍රයක් නොඑක් වර්ෂ සහස්‍රයන් නිරේහි පැසෙන්න සිද්ධ වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා ඉවසන්න. ඒ කාරණාවල් ඉවසන්න. මොකද අර විඳින්න සිදු මේ රහත් ඵල ලැබුවේ නැත්තම් කර්ම විපාක විඳින්න සිද්ධ වෙන ස්වභාවයක හිටියානම් සිද්ධ වෙන්නේ අතිශයින්ම දුක්ඛිත ස්වභාවයකටපත් වෙන්න. ඉතින් ඒ නිසා මේ ඉවසීම ඇත්තටම මේ අර වෙන්න තිබුණ දෙයට සාපේක්ෂව මේක අල්පමාත්‍ර කාරණාවක්. ඉතින් මේ මෙහෙම අල්පමාත්‍ර විදිහට විඳින්න සිදු වෙනවා නම් එතනදී පුද්ගලයෙක් සතුටු වෙන්න ඕනේ. බහුල වශයෙන්ම සතුටු වෙන්න ඕනේ. මොකද මේ වාගේ මේ සුළු ප්‍රමාණයකට දුක් විඳින්න සිදුවීම අර මේ වර්ෂ සහසහස්‍රයන් නිරේහි වැටිලා දුක් විඳිනවට වඩා හොඳ නිසා. ඉතින් මේ සූත්‍රයේ මේ තවත් තියෙනවා. දැන් මේ එසඳ ආයුෂ්මත් අඟුල්මල් තෙරණුවෝ රහෝ ගතව මේ ගැන මේ උදන් ඇනීමක් කරාය කියලා. එතනදී සඳහන් වෙනවා මේ අඟුලිමාල තෙරණුවෝ මෙහෙම පවසනවා යමෙක් පළමු පමාව සිට පසුව හේ නොපමාවේද හෙතෙම වලාහිමාදීන්ගෙන් මිදුණු සඳ මඩලසෙයින් මෙලොව බබුලවන්නේය කියලා. ඉතින් තවත් කියලා තියෙනවා යමෙක්හු විසින් කළ පව්කම් මාර්ග කුසලයෙන් වසාලනු ලැබේද හේ වලාහිමාදීන්ගෙන් මිදුණු සඳ මඩලසෙයින් මෙලොව බබුලවන්නේය කියලා. ඉතින් මෙතනත් කියලා තියෙනවා යමෙක්කු විසින් කළ පව්කම් මාර්ග කුසලයෙන් වසාලනු ලැබේද කියලා. ඉතින් මේ අපි අහලා තියෙනවානේ අර මේ අහෝසි කර්මය කියලා. ඒ කියන්නේ විපාක දෙන්න ස්වરૂපයක් නැහැ. ඉතින් දැන් අර කලින් අර ලුණු කැටේ ජලයට දැම්මා වගේ මේ ආත්මභාවයේදී යම් ප්‍රමාණයක් විඳින්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ රහත් භාවය ලැබුවා වින්දා කොහෙත්ම ඊට පස්සේ ආත්මභාවයක විපාක ලැබෙන්නේ නැහැ. නමුත් මේ කියලා තියෙන කාරණාවල් අපිට බොහොම වැදගත්. යමෙක් පළමුව පමාව සිට පසුව හේ නොපමාවේද කියලා තියෙනවා. ඉතින් මේකෙන් කියවෙන්නේ නැහැ මේ අපි යම් මේ පව් කර කර ඊළඟ අවුරුද්දේ හරි මේ පවුලින් මිදෙන්න ඕන කියලා අපි දැඩි වීරයක් ඇති කරගන්න ඕනේ මේින් මිදෙන්න. මොකද දැන් අවුරුද්දකට පස්සේ මම කුසලයට යොමු වෙනවා කියලා අපි තීරණය කරගෙන ඒ සඳහා කටයුතු කරවුවොත් ඉතින් අපි දැනගන්න ඕනේ අපි දන්නේ නැහනේ මේ අවුරුද්ද ඇතුළත අපි මැරෙයිද කියලා. ඉතින් අපිට විශ්වාසයක් නැහැ මේ ඉක්මනින්ම අපි මැරිලා යයිද නැද්ද කියන එක අපිට තීරණය කරන්න හැකියාවක් නැහැ. ඉතින් එහෙම නැති පුද්ගලයෙක් එහෙම ඉන්න අය ඇති. නමුත් බහුල ප්‍රමාණයකට එහෙම නැහැනේ. ඉතින් එහෙම නැත්තම් අපි දැනගන්න ඕනේ මේ නොපමා වීමම තමයි සුදුසු. ඉතින් අපි නොදැනුවත්ව ආරම්භයේදී පමාවෙමින් සිටියානම් අපි මේ කාරණාවල් දැන් මේ විදිහට දැනගත්තට පස්සේ අපි දැඩි වීරියක් ඇති කරගන්න ඕනේ මේ පාප ක්‍රියාවන්ගෙන් මිදෙන්න. ඉතින් මේ තමයි නුවණැත්තෝ විමසලා බලන ආකාරය. නුවණැත්තෝ විමසලා බලන ආකාරය. දැන් තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් දැන් මේ මේ මතු මේ පරලොවක්, يعني මරණයෙන් පස්සේ පරලොවක් කියලා දෙයක් තියෙනවාද නැද්ද? එහෙම ඒ කාරණාව සත්‍යයක්ද අසත්‍යයක්ද? දැන් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා මරණින් මතු මේ රහත් භාවයෙන් ලැබපු පුද්ගලයින්ට මතු ආත්ම භාවයක් පැන නගින්න පුළුවන් කියලා තියෙනවා. මතු ආත්ම භාවයක් පැන නොනගින ස්වභාවයක් දැන් අනාගාමී පුද්ගලයෙකුට නම් ටිකක් වෙනස් ආකාරයකට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. නමුත් ඒ වුණත් මේ එතනදිත් කියලා තියෙනවා අනාගාමී පුද්ගලෙක් මේ අකනිටා බඹලෝ උපදින්න පුළුවන් කියලා. අනාගාමී පුද්ගලයෙකුට නම් තවත් අතිරේක විස්තර ටිකක් තියෙනවා. මේ මතු නූපදින ස්වභාවයක් ගැනත් එතන විස්තර වෙනවා. නමුත් ඒක මෙතෙන්ට අපි අදාළ කරගන්න නැතු වෙමු. දැන් මේ මතු මරණින් මතු විපාක ලැබෙයිද නොලැබෙයිද? දැන් පරලොවක් තියෙනවද නැද්ද? දැන් අපි කල්පනා කරමුකෝ මේ සාමාන්‍ය පුද්ගලයින්ට කොහොමද මේ කාරණාව වටහා ගන්නෙ? තව මේ මතු මේ පරලොවක් තියෙනවද කියන කාරණාව විතරක් නෙමෙයි. දැන් දෙවියන් ඉන්නවද නැද්ද? දැන් ඒකත් දන්නේ නැහෙනේ. දැන් මම වුණත් දෙවිය මේ ආත්ම භාවයේදී නම් මම දන්නේ නැහැ. මම දැනුවත්ව දෙවියන් දැකලා නැහැ. මම දෙවි කෙනෙක්ගේ හඬක්වත් අහලා නැහැ. මම දිව්‍ය ලෝකේ තියෙන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කොයි දිශාවේද කියලා දන්නේත් නැහැ. ඉතින් නමුත් මමත් ඉතින් මේ දෙවියන් ගැන කියනවා. දෙවියන් ගැන කියනවා. ධර්මයේ මේ කාරණාවල් ගොඩක් තියෙනවා. දැන් මමත් මේ විදිහට අත්දැකලා නැති කාරණාවක් දෙවියන් කියන කාරණාව. ඉතින් දැන් මම මේ බොරුවක්ද එතකොට කියන්නේ? මේ මොකද්ද මෙහෙම කියන එක සුදුසුද කියලාත් කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. يعني තමන් අත්දැකලා නැති කාරණාවක් යම් අන් කෙනෙකු අත්දැකලා තියෙනවා. ඉතින් තමන් අත්දැකලා නැත්නම් ඒ ගැන කියන්න යන එක සුදුසුද කියලා. ඉතින් මේ ආකාරයට ගොඩක් දේවල් තියෙනවා. දැන් පින්පව් ගැන කතා කරනවා. දානෙහි විපාක තියෙනවද කියන කාරණාව. ඉතින් මේ වාගේ ගොඩක් අර පුද්ගලයින්ට එකවර වටහා ගන්න බැරි කාරණාවල් ධර්මයේ විස්තර වෙනවනේ. ඉතින් දැන් පරලොවක් තියෙනවද කියන කාරණාව උනත්, දෙවියන් ඉන්නවද නැද්ද කියන කාරණාව උනත්, ඔය කාරණාවල් ගැන අපි කොහොමද යොමු වෙන්නේ? මේ අපිට අපි එම කාරණාවල් අත්දකින විද්‍යාවන් අපි උපදවාගෙන නැත්තම්, එහෙම උපදවාගත්ත නැති පුද්ගලයෙක් මේ කාරණාවල් ගැන කොහොමද සලකා බැලිය යුත්තේ? බුදුරජාණන් වහන්සේ එහෙම විද්‍යාවල් උපදවා ගැනීම ගැන කියලා තියෙනවා. පරලොව තියෙනවද නැද්ද ඒ විද්‍යාව උපදවා ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඊට අමතරව දෙවියන් දකින ආකාරය, දෙවියන්ගේ කටහඬ මේ අසන ආකාරය, මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකවලට යන ස්වરૂපයන්, ඒ ගැන ධර්මයේ බහුල වශයෙන් විස්තර වෙලා තියෙනවා. නමුත් අපිට දැන් ඒ ස්වභාවයන් නොදකින පුද්ගලයින් කොහොමද මේ කාරණාවල් ගැන විමසලා බැලිය යුත්තේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බොහෝම මේ පරිපූර්ණ ස්වરૂපයකට තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේ ප්‍රශ්න ගැන මේ අපේ අදහස් දාන්න අවස්ථාවක් කියලා දෙයක් නැහැ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ කාරණාව ගැනත් බොහොම පැහැදිලිව, බොහොම තර්කානුකූලව විස්තර කරලා තිනවා. මෙතනදී කුමක්ද කළ යුත්තේ? කවර ආකාරයකටද මේ අත්දකින්න බැරි කාරණාවල්, එකවර අත්දකින්න බැරි කාරණාවල් ගැන යොමු විය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාත් අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. උදාහරණයකට පරලොව කියන කාරණාව තියෙනවද නැද්ද කියන එක අපිට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැත්නම්, ඉතින් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවා මේ විදිහට මේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැති කාරණාව විමසලා බලන්න මේ ආකාරයට ඒකට අනුරූපව මේ තර්කානුකූලව ගැළපුමක් සහිත ආකාරයකට ප්‍රතිඵලදායක ස්වરૂපයක් ඇති ආකාරයකට ඒක පිළිගන්න එක හරි පිළි නොගන්න එක හරි පිළිගන්න කියලා තියෙන්නේ. නමුත් ඒ කොහොමද ඒක පිළිගන්නව නම් පිළිගන්නේ කියලා බුදුරජාන් වහන්සේ පවසලා තියෙනවා. මේ සඳහා මේ විස්තර දකින්න පුළුවන් මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ තියෙන අපන්නක සූත්‍රයේ. අපන්නක සූත්‍රය මේ අපන්නක සූත්‍රයේ කුමක්ද පවසලා තියෙන්නේ මේ සූත්‍රය කියවලා බලන්න මේ කාරණාව ගැන ගොඩක් කාරණා විස්තර වෙනවා මේ පරලොව තියෙනවද නැද්ද කියන කාරණාව ගැන විතරක් නෙමෙයි තවත් කාරණාවල් ගොඩක් ගැන විස්තර වෙනවා මේ ආකාරයටම බුදුරජාන් වහන්සේ මෙතනදී පවසලා තියෙන්නේ අපන්නක ධර්මය අපන්නක සූත්‍රය දකින්න පුළුවන් අපන්නක ධර්මය මේ ධර්මයේ අපන්නක ධර්මය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා කුමක්ද අපන්නක ධර්මය කියලා කියන්නේ දැන් අපි හිතමු මේ පරලොව කියන කාරණාව දැන් යම් පුද්ගලයෙක් විමසලා බලනවා පරලොවක් තියෙනවාද නැද්ද කියන කාරණාව ඉතින් පුද්ගලෙක් විමසලා බලලා තීරණය කරන්න ඕනේ පරලොවක් තියනවා කියලා මම පිළිගන්නවාද ඒ විදිහටද මම ජීවත් වෙන්නේ එහෙම නැත්නම් පරලොවක් නැහැ කියන එක පිළි අරගෙනද මම ජීවත් වෙන්නේ මොකද මට හැකියාවක් නැහැ මේ පරලොව තියනවාද නැද්ද කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් තීරණය කරගන්න මට විද්‍යාවක් නැහැ කියලා යම් පුද්ගලෙක් ওই විදිහට කල්පනා කරනවා ඉතින් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන්නේ ඔය කාරණාව ගැන නුවණින් නුවණැති පුද්ගලයෙක් විමසනවා නම් සුදුසු ආකාරය තමයි මේ විදිහට. ඉතින් පුද්ගලයා විමසනවා නුවණැති පුද්ගලයා විමසනවා හොඳයි දැන් පරලොවක් නැහැයි කියලා හිතමුකෝ. හැබැයි පරලොව නැහැ කියලා මම පිළිගත්තොත් මේ ලෝකේ ඉන්න නුවණැත්තන් මාව ගරහනවා මට ගරහනවා දැන් නුවණැත්තන් මම පරලොව නැහැයි කියලා කීම නුවණැත්තන් ගරහනවා නම් ඒක මට මෙලව පරාජයක් මොකද නුවණැත්තන් අපිට මෙලවදී බොහොම ප්‍රයෝජනවත් පරලොව තිබ්බත් නැතත් නුවණැත්තන් මාව ගරහන් නැත්තම් නුවණැත්තන් මාව පසසනවා නම් ඒක මට බොහොම ප්‍රයෝජනවත්. ඒ විදිහට ඒ පුද්ගලයා විමසනවා. ඉතින් දැන් නුවණැත්තන් ගරහනවා කියන එක මට හානිදායකයි මෙලොවදීම. පරලොව තියෙනවද නැද්ද කාරණාව වැදගත් වෙන්නේ නැහැ එතෙන්දී. නුවණැත්තන් නොන් ගරහනවා කියන එක මට මෙලොවදී يعني පරලොවක් නැහැයි කියලා මම පිළිගත්තොත් නුවණැත්තන් මාව ගරහනවා. ඒක මට මෙලොව පරාජයක් විදිහට තමයි මම දකින්නේ. ඒ විදිහට මේ පුද්ගලයා නුවණැති පුද්ගලයා විමසලා බලනවා. ඊට අමතරව නුවණැත්තෙක් කල්පනා කරලා බලනවා. හොඳයි මම පරලොවක් නැතයි පිළිගත්තත් හැබෑවටම පරලොවක් තිබුණොත් මොකද වෙන්නේ? එතකොට පරලොවක් නැතයි මම පිළිගැනීමම මගේ මිත්‍යා දෘෂ්ටික භාවයක් වෙනවා. ඊට අමතරව ඒ පිළිගැනීමට අනුරූපව කටයුතු කරන මම යම් අයහපත් ක්‍රියාවක් කරොත් මට පරලොවදී ඒකේ විපාක විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙමනම් පරලොවක් නැතයි මම පිළිගත්තොත් නුවණැත්තන් මෙලවදීම මාව ගරහන හේතුවෙන් මට මෙලව මගේ අභිවෘද්ධියක් වෙන්නේ නැහැ. ඊට අමතරව පරලොව හැබෑවටම තියෙනවා නම් මගේ මිත්‍යා දෘෂ්ටික භාවයෙන්ුත් මම පරලොවදී දුගතියකට යන්න පුළුවන්. මගේ පරලොව දුගතියක් වෙන්න පුළුවන්. ඊට අමතරව මම කරන යම් අයහපත් කටයුතු තවත් තියෙනවා නම් ඒ හේතුවෙන්ුත් මට පරලොවදී දුක් විපාක පිණිස හේතු වෙනවා. ඉතින් එතකොට පරලොවක් නැතයි පිළිගැනීම මගේ මෙලොව පරාජයටත් පරලොව පරාජයටත් යන දෙකටම හේතුවක්. ඊට අමතරව ඒ පුද්ගලයා විමසනවා හරි පරලොව තියන අය කියලා මම පිළිගත්තොත් ඒ විදිහට වැඩ කරොත් මොකද වෙන්නේ හොඳයි පරලොව තියනවා කියන කාරණාව මම පිළිගත්තොත් ඒ විදිහට මම මෙලොව වැඩ කරොත් මෙලොවදී නුවණැත්තන් මාව පසසනවා ඉතින් ඒ කාරණාව මට මෙලොව ජයග්‍රහණයට හේතුවක් එතකොට පරලොව මම තියන අය කියලා පිළිගැරගෙන ඒ විදිහටයි වැඩ කරන්නේ හැබෑවටම පරලොව තිබ්බත් නැතත් නුවණැත්තන් මට මෙලොවදී මාව මෙලොවදී පසසන හින්දා මම මෙලොව ජයග්‍රහණයක් මෙලොව මගේ අභිවෘද්ධියක් ඒ මම පිළිගැනීම හේතුවෙන් සිද්ධ වෙනවා පරලොවක් ඇත්තටම තිබ්බත් නැතත් ඉතින් ඒ නිසා මෙලොව මගේ අභිවෘද්ධියක් මම මොකටද නිකන් බැනුම් අහන්නේ නුවණැත්තන්ගෙන් පරලොව තිබ්බත් එකයි නැතත් එකයි නුවණැත්තන් මාව පසසනවා නම් මෙලොවදී ඒක මගේ අභිවෘද්ධියට හේතුවක් නුවණැත්තන් මාව ගරහනවා නම් ඒක මගේ මෙලොව අභිවෘද්ධියට හේතුවක් නෙමෙයි මෙලොව හානි මෙලොවට හානිදායකයි ඒක ඉතින් ඒ විදිහට ඔන්න නුවණැත්තා බලන විමසලා බලලා තේරුම් ගන්නවා එහෙමනම් ඔන්න පරලොවක් තියනවාය කියලා පිළිගගෙන ඒ විදිහට මම මෙලව හැසිරීම නුවණැත්තන් විසින් මාව පසසන හින්දා මට ගැටලුවක් නොවන හින්දා නුවණැත්තන්ගේ පසසීම ඒ ගැටලුවක් නොවීම හින්දා ඒ ආකාරයට ගැටලුවක් නොවීම හින්දා මගේ අභිවෘද්ධියට මේක හේතුවක් වෙනවා පරලොවක් ඇත්තටම තිබ්බත් නැතත් තියෙන විදිහට පිළිගැනීමත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමත් එපමණක් නෙමෙයි දැන් ඒ කාරණාව පරලෝ තිබ්බත් නැතත් ඒ විදිහටයි සිද්ධ වෙන්නේ ඊට අමතරව පරලෝ හොඳයි තිබුණොත් මොකද වෙන්නේ දැන් පරලව තිබුණොත් මම පරලව තියන අය කියලා පිළි අරගෙන ඒ ආකාරයට දැන් කටයුතු කළොත් අර නුවණැත්තන් මාව පසසීමත් මගේ මෙලොව අභිවෘද්ධියටත් ඒ පිළිගැනීමත් කටයුතු කිරීමත් ඒ කියන්නේ පරලොවක් තියෙනවා කියලා පිළිගැනීමත් කටයුතු කිරීමත් මට මගේ මෙලොව අභිවෘද්ධියට හේතුවක් වෙනවා වගේම පරලොව ඇත්තටම තිබුණොත් මගේ මේ ප්‍රතිපදාව මගේ පරලොව අභිවෘද්ධියටත් හේතු වෙනවා එහෙමනම් මම මෙලොවත් පරලොවත් දෙකම ජයග්‍රහණය කරනවා පරලොවක් තියෙනවා කියලා පිළිගැනීමෙනුත් පරලොවක් තියෙනවා කියන පිළිගැනීම මත ඊට අනුරූපව මෙලොව කටයුතු කිරීමෙනුත් මේ කාරණාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ මම පරලොව නැත්තම් මම මෙලොව ජයග්‍රහණයක් මෙලොව අභිවෘද්ධියක් මට තියෙනවා. පරලොව තියෙනවා නම් මගේ මෙලොව අභිවෘද්ධියකුත් පරලොව අභිවෘද්ධියකුත් කියන දෙකම තියෙනවා. ඉතින් මේ විදිහට විමසලා බලන නුවණැති පුද්ගලයා තීරණය කරනවා එහෙමනම් වඩාත් සුදුසු කාරණාව තමයි පළවත් කාරණාව තමයි පරලොවක් තිබී තියනවා කියලා පිළිගැනීම සහ පරලොවක් තියනවායි කියන පිළිගැනීමට අනුරූපව මෙලොව කටයුතු කිරීම. ඉතින් මේ කාරණාව නුවණැත්තන් සමග නුවණැත්තන්ගේ අදහස් වලට විරුද්ධ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ අදහස් වලට විරුද්ධ නැහැ. ඔවුන්ට විරුද්ධ ස්වરૂපයක ප්‍රතිපදාවක් නෙමෙයි. ඔවුන් කියන දේවල් වලට විරුද්ධ හැසිරීමක් නෙමෙයි ධර්මයක් නෙමෙයි මම එතකොට ධර්මයකට නෙමෙයි මම පිළිපදින්නේ. ඉතින් ඒ අවිරුද්ධ ස්වභාවයට අනුව කටයුතු කිරීම තමයි ගැලපෙන්නේ. ඒක තමයි මට පරලොව නැත්තම් මගේ අභිවෘද්ධිය නැත්තම් මගේ මෙලොව අභිවෘද්ධියට පමණක් හේතු වෙන්නේ. පරලොව හැබෑවටම තියෙනවා නම් මගේ මෙලොව අභිවෘද්ධියටත් පරලොව අභිවෘද්ධියටත් දෙකටම හේතු වෙන්නේ මේ ආකාරයටයි කියලා මේ අපන්නක ධර්මය ට අනුරූපව නුවණැත්තා විමසලා පරලොවක් තියෙනවා කියලා පිළිගන්නවා. ඒ ආකාරයට ජීවත් වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ තරම් තර්කානුකූලව මේ විස්තර අපිට ඉදිරිපත් කරලා තියෙන අය කොතරම් නුවණින් පරිපූර්ණ පුද්ගලයින්ද කියලා. කෙතරම් ප්‍රඥාවන්තයින්ද කියලා. ඉතින් නුවණැත්තන්ගේ සරණ යනවා කියන එක, ප්‍රඥාවන්තයින්ගේ සරණ යනවා කියන එක, ඒ ධර්මය සරණ යනවා කියන එක අපිට බොහෝම හිතකරයි. බලන්න මේ කොයිතරම් සරලවත් විස්තර ඇතුවත් තර්කානුකූලවත් ගැළපුමක් ඇතුවද මේ විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ අපන්නක ධර්මය, අපන්නක කියන එකේ තේරුම මම දැක්ක හැටියට මේ අවිරුද්ධ, කියන රහතන් වහන්සේලාට විරුද්ධ ස්වරූපයක් නොවන ආකාරය යන අර්ථයක් තමයි මම දැක්කේ. මම හරියට මේක නිශ්චය කරගත්තේ නැහැ. ඉතින් නමුත් මේ අපන්නක ධර්මයේ බලන්න මොන තරම් වටිනා ධර්මයක්ද. ඉතින් මේ ආකාරයට දෙවියෝ ඉන්නවද නැද්ද කියන එකත් මේ ආකාරයටම නුවණැත්තෙක් විමසලා බලන්න පුළුවන්. ඉතින් මෙහෙම ජීවත් වෙන්න මේ තරම් සරලව, මේ තරම් නිවැරදි නිරවුල් ආකාරයකට මේ කාරණාවල් අපිට විස්තර කරලා තියෙන ප්‍රඥාවන්ත පුද්ගලයින්ගේ ඒ ප්‍රඥාවන්ත ධර්මය අපි තවදුරටත් විමසලා බලන්න ඕනේ. මොකද අපිට පේනවා මෙතන හැංගීමක් නැහැ, බොරුවක් කියලා ඒක තව කාරණාවකින් හංගලා යෑමක් නැහැ. වැඩි දුරටත් පැහැදිලි වෙන ප්‍රතිපදාවක් තමයි මේ කියලා තියෙන්නේ. දැන් මේ අපන්නක ධර්මය වටහා ගත්තොත් අපිට තේරෙනවා ඒ පුද්ගලයෝ දැනගෙන ඉඳලා තියෙනවා, මේ බුදුරජාණන් වහන්සේ දැනගෙන ඉඳලා තියෙනවා අපිට මේ කාරණාව සැකමතු වෙන කාරණාවක්. අපිට මෙතන අපහසුතාවයක් ඇති වෙනවා. ඒ නිසා ඒකෙදි නිවැරදි පිළිපෙතකට මේ විදිහට යොමු වෙන්න, මේ විදිහට සලකන්න කියන කාරණාවත් ඒ ප්‍රඥාවන්ත පුද්ගලයන් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් අපි මේ විදිහට අපිට තේරෙනවා නම් මේ ප්‍රඥාවන්ත පුද්ගලයින් කරලා තියෙන්නේ අපේ අවබෝධය තවදුරටත් වැඩි කිරීමක් මිස හංගන්න. දෙවියෝ ඉන්නවා නමුත් ඒක මේ මරුණට පස්සේ තමයි දකින්න හම්බෙන්නේ කියලාවත් නැහැ. ඉතින් දෙවියෝ ඇත්තටම දෙවියන් ගැන කතා කරන සරු කරන්නේ කොහොමද කියන එකත් ගැන කියලා තියෙනවා. දෙවියන්ගේ ශ්‍රද්ධාන්නේ කොහොමද කියලා තියෙනවා. දෙවිලෝ බඹලෝ දෙවිලෝ බඹලෝ යන් මැරෙන්න කලින් මේ අනාකාරත්ව විස්තර කරලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා මේ කාරණාවල් මේ සැක ස්වරූපයකින් නෙමෙයි අපි සලකන්නේ. මේවා අපි සලකන්නේ අපි අවබෝධ නොකරපු කාරණාවල් මේ විදිහට. මේ අපන්නක ධර්මයට ධර්මකාරණාද අපි විමසලා බලලා ටිකෙන් ටික අපේ අවබෝධය වැඩි කරගන්නවා. මේ ධර්මකාරණාවල් වල ස්වરૂපය තමයි ගැඹුරට යන්න යන්න අපේ අවබෝධය වැඩි වෙනවා, සැක නැති වෙනවා, නිර්වෘල් භාවයට පත් වෙනවා, අවබෝධයට පත් වෙනවා. ඉතින් නුවණැත්තන් අර මම මුලදීම කිව්වා මේ වහවහ අවබෝධයට අවබෝධ කරන්න පුළුවන් ධර්මය කියලා. ඉතින් මේ ලක්ෂණ බලන්න මේ විදිහට මේ පැහැදිලිකම ටිකෙන් ටික වැඩි කරනවා. ඉතින් මේ තමයි අවබෝධය කරා අපිව ගෙන යන ආකාරය. නුවණැත්තෝ මේ ස්වරූපයෙන් ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරලා තියෙනවා නම් මේ විදිහට අවබෝධ වෙනකොට තවදුරටත් මේ ධර්මය ගැන සොයා බැලීමට යොමු වෙනවා. යොමු වෙන්නම සුදුසුයි. මොකද පැහැදිලි භාවයට තමයි යොමු වෙන්නේ කියලා දැන් තව තවත් අපිට පේනවා. ඉතින් මේ හේතුව නිසාත් අපි යම් පාප ක්‍රියාවන්හි යොමු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නම් මේ පාප ක්‍රියාවන්ගෙන් ඉවත් වෙන්න වීරිය කරන්න කියලා. ඉවත් වෙන්න වීරිය කරන්න කියලා අපි එහෙමනම් අපි තුල තවත් වැඩි විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. මේ පාප ක්‍රියාවන්ගේ විපාකයක් තියෙනවද නැද්ද කියන කාරණාව උනත් කුසල ක්‍රියා යහපත් ක්‍රියාවන්ගේ යහපත් විපාකය තියෙනවද නැද්ද කියන කාරණාව උනත් ගැන අපිට තේරුමක් නැත්තම් ඒත් අපි යොමු වෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන මේ ආකාරයට. අපි මේ ආකාරයට මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. වැඩි වෙන අවබෝධයේ තුලින් යම් අවස්ථාවක කාරණාවල් යම් යම් කාරණාවල් ප්‍රත්‍යක්ෂ ලෙසින් අවබෝධ කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය අපි තුල ඇති වෙනවා. ඒකම බුදුරජාන් වහන්සේගේ ධර්මය මම කලින්ම කිව්වා වහ වහ අවබෝධය ලැබෙන සුළුයි ඒකම අවබෝධය මැරෙන්නත් කලින් ලබා ගැනීමක් ගැන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවනේ. ඉතින් ඒ අත්දැකීම ඇත්තටම මේ ලෝකේ ඉන්න ගොඩක් සෑහෙන ප්‍රමාණයක් ගොඩක් කියන්න බෑ. නමුත් සෑහෙන පිරිසක් ඇත්තටම අත්දැකලා තියෙනවා යම් යම් කාරණාවල්. මම අදහස් කරේ දැන් අපි අපි අතීතය බැලුවොත් නම් අපි 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 දකිනවා ධර්මයට අනුව මේ පරිපූර්ණ අවබෝධය ලබපු රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් හිටියාය කියලා ධර්මයට අනුව අපි අපි දකිනවා. අපි අහලා තියෙනවා මේ ත්‍රිපිටකයේ එහෙම විස්තර වෙනවා. ඉතින් ඊට අමතරව වර්තමාන කාලයේදී වුණත් පුද්ගලයන් ඉන්නවා මේ මේ එකවර වටහා ගන්න බැරි ස්වરૂපයක තිබුණ කාරණාවල් යම් යම් ප්‍රමාණවල වලින් වටහා ගත්ත අය. ඉතින් ඒ හේතුව හින්දා අපි ටිකක් වැඩිපුර යොමු වෙන්න ඕනේ මේ ප්‍රඥාවන්ත ධර්මය මේ ප්‍රඥාවන්තයින් සඳහා දේශනා කරලා තියෙන ධර්මය ඒකම මේ අනුත්තර විද්‍යාව මැරෙන්නත් කලින් උපදවා ගන්න පුළුවන් ය කියලා තියෙන ධර්මය අපි කෙරෙහි අපි වැඩිපුර යොමු වෙන්න ඕනේ මේ මේ අර පසක් කරන්න මුලදී පසක් කරන්න බැරි වුණු ධර්මය පසක් කරන ආකාරයත් විස්තර කරලා තියෙනවා නම් අපිටත් වැටහෙනවා නම් ඒ විදිහට මේ අපිට දැනෙනවා නම් ඒ විදිහට සිද්ධ වෙනවා ය කියලා නුවණැත්තන් වීරිය කිරීමමයි සුදුසු. මම සූත්‍ර තුනක් ඇසුරින් කර්මය සහ කර්ම විපාකය ගැන විස්තරයක් කළා. දැන් පළවෙනි අර ඒට අපි බැලුවේ මහා කම්ම විභංග සූත්‍රය. ඊට පස්සේ අංගුත්තර නිකාය තික නිපාතේ ලොණපල වර්ගයේ නවවන සූත්‍රය. ලුණු කැටයක් ජලය ස්වල්පයකට දැමීම සහ මහත් ජල කඳකට දැමීම ගැන උපමාව ඇසුරින් බුදුරජාණන් වහන්සේ කර ඇති විස්තරය ගැන ඊට අමතරව අපි බැලුවා මේ අඟුලිමාල සූත්‍රය ටානුව මේ කර්මය සහ විපාක පිළිබඳ කවර ආකාරයකටද අපි දැක යුත්තේ කියලා ඊට අමතරව අපන්නක ධර්මය අපි විමසලා බැලුවා. දැන් මේ කාරණා පිළිගැනීම සුදුසුද එහෙම සැකයක් තියෙනවා නම් නුවණැත්තෝ කවර ආකාරයකට කටයුතු කළ යුතුද කියලා. දැන් ඉතින් මේ පළවෙනියට දක්වපු සූත්‍ර තුනට අනුව අපිට පැහැදිලි දැන් යම්කිසි පාප ක්‍රියාවක් කළොත් ඒ පාප ක්‍රියාවට විපාකයක් ලැබෙනවා එක්කෝ මේ ආත්ම භාවයේදීම එහෙම නැත්නම් ඊළඟ ආත්ම භාවයේදී එහෙමත් නැත්නම් ඊටත් පසු ආත්ම භාවයකදී විපාක ලැබෙනවා. ඒකලාම අපි දැක්කා මේ බුදුරජාණන් වහන්සේ දැන් ඔය මම එහෙම කිව්වට ඒක හරියටම වටහා ගන්න ඕනේ. දැන් මහා කම්ම විභංග සූත්‍රයේ කියලා නැහැ යම් පාප ක්‍රියාවක් කළොත් ඒක විපාකය හම්බ වෙන්නේ නැහැ කියලා. එහෙම දෙයක් මහා කම්ම විභංග සූත්‍රයේ කියලා නැහැ. නමුත් මේ ලොණපල වර්ගයේ නවවන සූත්‍රයේත් අඟුලිමාල සූත්‍රයේ තියෙන කාරණාවලට අනුව අපිට පැහැදිලි මේ හැම කර්මයක්ම විපාක දෙනවා කියලා නැහැ. ලොණපල වර්ගයේ නවවන සූත්‍රයේ මුලදිම කියලා තියෙනවා කරන හැම කර්මයකම විපාකයක් තියෙනවා කියලා කිව්වොත් මේ සසරින් මිදෙනවා කියලා දෙයක්වත් කියන්න බැරි වෙනවා. මේ කරනවා ඒකට අනිවාර්යයෙන්ම විපාකයක් තියෙනවා කිව්වොත් කවදාවත් සසරින් ගොඩේමක් කියලා ඒ සසර දුකින් මිදීමක් කියලා දෙයක් පනවන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒ ඊට අමතරව අපි දැක්කා මේ කර්මයේ විපාක දියාරු කිරීමක් වැනි දෙයක් කුත් කරන්න පුළුවන් බහුල වශයෙන් යහපත් දේවල් වලට යොමු වුණොත්. ඊට අමතරව කර්මයේ විපාක නොදෙන ස්වභාවයකුත් බුදුදහමේ විස්තර වෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරම් උත්සාහ කරන එක. අපිට වීරිය කරන්න ඕන තරම් අවකාශ තියෙනවා. හැම ආකාරයෙන්ම අපිට මේ අකුසලේම රැඳිලා ඉන්න පාප ක්‍රියාවේම රැඳිලා ඉන්න කියලා දෙයක් ඉන්න ස්වභාවයක් නැහැ. දැන් හිතන්නකෝ යම් කෙනෙකුට දානේ දෙන්න සල්ලිත් නැත්තම්. එවන් අවස්ථාවලත් ඒ පුද්ගලයාට සමහරක් වෙලාවට අඩුතරමින් ලේ දන් දෙන්න හරි පුළුවන්. ඉතින් ඒ එහෙමත් කරන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් තවත් කළ හැකි දෙයක් තමයි ධර්මදානය. ධර්මදානය හැම දානයන්ටම වඩා අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ධර්මදානය ගත්තොත් මේ අපිට අපි දකිනවා බුදුරජාණන් වහන්සේ කියලා තිය පවසලා තියෙන ධර්මය අවබෝධ නොකරන ලද හේතුවෙන් මිනිස්සු කලහ කරනවා, එකිනෙකා මරා ගන්නවා, එන කොටා ගන්නවා. ඉතින් ධර්මදානය කරන්න පුළුවන් නම් ඒ ධර්මදානය හේතුවෙන් මිනිස්සු කලහ කර ගැනීම, එන කොටා ගැනීම, මරා ගැනීම වළකිනවා නම් ධර්මයේ ඒ ස්වභාවතිකක් තියෙනවා. ඒ ධර්මය අවබෝධ කරන අය කලහ කර ගැනීම, ගහකොට එනකොටා ගැනීම, මරා ගැනීම කරන්න යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ත්‍රිපිටකයෙන් ත්‍රිපිටකය කියවලා මිනිසුන්ට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් ධර්ම කරුණු අන් අයට ගෙනහැර දැක්වුවොත් ඒ ධර්ම කරුණු හොඳින්ම පරීක්ෂා කරලා බලලා තෝරගන්න පුළුවන් නම් මේ කරුණු මිනිසුන්ට ඉක්මනින් වටහා ගන්න පුළුවන්. මේ හේතුවෙන් ඉක්මනින් මිනිස්සු යම් ප්‍රමාණයක් හරි, බහුල ප්‍රමාණයක් හරි එනකොටා ගැනීම, මරා ගැනීම, කලහ කර ගැනීම වලින් වැළකෙනවා නම් අන්න ඒ ස්වභාවයේ ධර්ම කරුණු හොයලා දුන්නොත් ඉතින් ඒ කාරණාව සිද්ධ වෙනවා. ඉතින් එහෙම බලපුවාම ධර්ම දානය කියන එක මිනිස්සුන් අතර කලහ, එනකොටා ගැනීම, මරා ගැනීම වළක්වන්න හේතුවක්. ඉතින් මිනිස්සුන්ට අවබෝධ කරවන්න පුළුවන් නම්, බොහෝ දෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් නම් මේ ඒ කාරණාව ඉතාම අග්‍රදයක් වෙනවා. සත්තු මෙරුවා වාගේ නෙමෙයිනේ, ප්‍රාණඝාතය වාගේ නෙමෙයි. මේ ප්‍රාණඝාතය කියන එක අකුසල පැත්තට තියෙන දෙයක්. ඉතින් මිනිස්සුන් ජීවත් කරනවා කියන එක, එනකොටා ගැනීම, මරා ගැනීම වළක්වනවා කියන කාරණාව ධර්මදානය තුලින් කරන්න පුළුවන්. ඉතින් උත්සාහ කරලා බලන්න ඕනේ, නිවැරදි දහම් හොයලා අවබෝධ වෙන ආකාරයකට මිනිස්සුන්ට ලබා දෙන්න, බහුල දෙනෙකුට ලබා දෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් ඒක බොහොම අග්‍රගණ්‍ය පින්කමක්. ඉතින් බුදුරජාණන් වහන්සේ පවසලා තියෙනවානේ ධර්ම දානය කියන එක දානයන් අතර අග්‍ර දෙයක්, අග්‍ර දානයක්. ඉතින් පුළුවන් විදිහට අපිට මේ අපිට උත්සාහ කරන්න පුළුවන්, වීරිය කරන්න පුළුවන් මේ සම්බුද්ධ ශාසනයේ හරයක් කියලා තියෙන දේ සාක්ෂාත් කරන්න. දැන් මේ කාරණාව ගැන තවත් වෙනස් ආකාරයකටත් අපි විමසලා බලමු. තවත් අතිරේක ආකාරයකට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ශීලය කියන කාරණාව පර්යන්ත වෙන්නත් පුළුවන්, අපර්යන්ත වෙන්නත් පුළුවන් කියලා. දැන් පර්යන්ත ශීලය සහ අපර්යන්ත ශීලය කියලා කියන්නේ මොනවද? පර්යන්ත කියලා කියන්නේ ඒ වගේ සීමාවක් තියෙනවා. අපර්යන්ත කියලා කියන්නේ සීමාවක් නැහැ. කුමක්ද මේ සීමාව කියන එකෙන් අදහස් කරන්නේ? දැන් අපි හිතමු පුද්ගලයෙක් තවත් ප්‍රාණියෙක්ව ඝාතනය කරනවා, තවත් පුද්ගලයෙක් තවත් මිනිසෙක් හරි යම් ප්‍රාණියෙක්ව ඝාතනය කරනවා තමන්ගේ පැවැත්ම උදෙසා. උදාහරණයකට දැන් සර්පෙක් දෂ්ට කරන් දෙනවා, යම් පුද්ගලයෙක් ඒ දෂ්ට කරන් දෙන සර්පයාව මරලා දානවා. මරලා දැම්මේ නැත්නම් අපි හිතමුකෝ ඒ සර්පයා දෂ්ට කිරීම නිසා ඒ කියපු පුද්ගලයා මැරිලා යනවා. ඉතින් එතකොට දැන් ඒ පුද්ගලයා සීලයක් රකින්නවා නම්, ප්‍රාණඝාතය කියන සීලයක් රකින්නවා නම්, අන්න ඒ වාගේ ආකාරයකට සීලය රකින්නවා නම්, ඒ කියන්නේ සීමාවක් තියෙනවා, තමන්ට හානියක් කරනවා නම් ඔන්න ප්‍රාණඝාතය කරනවා. එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වැළකීම කියන සීලය රකිනවා. ඉතින් යම් කිසි සීමාවක් ඒ ආකාරයේ යම් කිසි සීමාවක් තියෙනවා නම් එවන් සීලයන්ට අපි කියනවා පර්යන්ත සීලයන් කියලා. ඉතින් සීමාව කුමක්ද කියන එක එක එක්කෙනාට එක එක දේවල් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට සුළු ලාභයක් සුළු යසසක් වෙනුවෙන් හරි ඒ කියන්නේ තමන්ගේ අභිවෘද්ධියක් පිණිස වෙනුවෙන් හරි නැත්නම් තමන්ගේ යම් නැතිවීමක් වළක්වා ගන්න හරි සුළු කාරණාවකදී තමන් රකින්න සීලය මේ සීලය කඩන්න පුළුවන්. يعني පර්යන්ත ස්වභාවයකින් රකින්න. එහෙම නැත්නම් ඒවා විශාල ප්‍රමාණයෙන් ටිකක් ලොකු ප්‍රමාණයෙන් වෙනකොට සමහරක් වෙලාවට මේ තමන් රැකගෙන ආපු පර්යන්ත සීලය බිඳලා දානවා. ඉතින් අපර්යන්ත සීලය කියලා කියන්නේ එහෙම සීමාවන් නොමැති ආකාරයකට සිල් රකීම තමයි මේ රකීමට. ඉතින් අපර්යන්ත සීලය කියන එක බොහොම අගය කළ යුතු දෙයක්. මේ අපර්යන්ත සීලය කියන එක රකින්න ගිහිගෙ ඉන්න අයට බොහොම අපහසුයි. අපර්යන්ත සීලය රකින්නවා කියන කාරණාව භික්ෂුන් වහන්සේලාට පුළුවනි මේ අපර්යන්ත සීලය රකින්න පහසුවෙන්ම. දැන් මේකෙන් කියන්නේ නැහැ මේ අපර්යන්ත සීලය ගිහිගෙ ඉන්න අයට රකින්න බෑ කියලා. ගිහිගෙ ඉන්න අයට රකින්න පුළුවන්. නමුත් බාධක වැඩි එතරම් බාධක නැහැ නිකන් මේ මහන උනායකට. ඉතින් මේ පුද්ගල විවිධත්වය අනුව තමයි ඉතින් මේක තීරණය වෙන්නේ. දැන් තවත් සමහරක් වෙලාවකට අපි දකිනවා මේ සීලය නොකඩා යම් ප්‍රශ්නයකදී විසඳුමක් කරා යෑම ප්‍රායෝගිකව අතිශයින්ම දුෂ්කර වන අවස්ථාවක්. උදාහරණයකට හිතන්න සිල්වත් මවකට සහ පියෙකුට පාසල් යන දරුවෙක් ඉන්නවා කියලා. මේ දරුවාට අපි හිතමු මේ පාසලේදී අනික් ළමුන් සමග ගැවසීමෙන් උකුනොබෝ වෙනවා. දැන් පාසලෙන් මේ මවට සහ පියාට දන්වනවා දරුවාව මේ උකුණු කරදරයෙන් මුදවලා පාසල් ලෙවන්න කියලා. දැන් මේ සිල්වත් මව සහ පියා කොහොමද දරුවාව මේ උකුණු කරදරයෙන් මුදවන්නේ ප්‍රාණඝාතය කරන්නේ නැතුව? දැන් බලන්න මේ තියෙන අපහසුකම. දරුවාව පාසල් යවන්න ඕනේ. නොයවා ඉන්න එක දරුවාට කරන හතුරුකමක්. උකුණු ඇතුව පාසල් යවන්නත් බෑ. මොකද ඒක පාසලෙන් කැමති වෙන දේකුත් නෙමෙයි. අනිත් එක දරුවාට වුණත් ඇත්තටම මේ සෞඛ්‍ය සම්පන්න බව අතිනුත් දරුවාට ගැටලුවක් ඇති වෙනවනේ. ඉතින් දරුවාව උකුණු කරදරයෙන් මුදවන්නත් ඕනේ. නොමුදවා සිටීම දරුවාට කරන හතුරුකමක්. මේ උකුණු ප්‍රශ්නේ නිසා පාසල් නොයවා ඉන්නත් බෑ. يعني උකුණු ඉවත් මොකද එහෙම කිරීමත් දරුවාට කරන හතුරුකමක්. ඉතින් පාසල් යවන්නත් ඕනේ. ඉතින් උකුණු සහිතව පාසල් යවන්නත් බෑ. ඉතින් උකුණු අපිට තේරෙනවා දැන් කොහොම හරි මේ උකුණු ප්‍රශ්නෙන් දරුවාව මුදවන්න ඕනේ. ඉතින් උකුණු ප්‍රශ්නෙන් දරුවාව මුදවන්න වෙළඳ පොලේ තියෙනවා මේ උකුණු නාශක ෂැම්පු වර්ග. ඉතින් ඒ හිසට ගල්වන රසායනික ද්‍රව්‍ය සහිත දේවල් පාවිච්චි කරන්න බැහැ සිල්වත් මවකට සහ පියෙකුට. මොකද උකුණු මැරෙනවා. ඉතින් පොඩි සත්තු තමයි. නමුත් ඒක ප්‍රාණඝාතයක්. ඉතින් එහෙමනම් සිල්වත් මවක් සහ පියෙක් ට ප්‍රායෝගිකව කරන්න ඉතුරු වෙන්නේ උකුණන්ව පීරලා ඉවත් කිරීම. දැන් විසඳුම් නෑම නෙමෙයි. උදාහරණයකට හිතන්නකෝ දැන් මේ උකුණන් බිත්තර දාන එක වළක්වා ගන්න පුළුවන් යම් කිසි ද්‍රව්‍යයක් තියෙනවා නම් ඔන්න අර මරන්නේ නැතුව උන්ගේ පැවැත්ම මතු ප්‍රජනනය ඇතිවීම නවත්වා ගන්න පුළුවන්. ඉතින් එතකොට යම් කාලයක් ගියාම ඔන්න උකුණු නැති වෙනවාය කියලා මේ සත්තු මැරුවෙත් නැහැ. නමුත් උකුණු ප්‍රශ්නෙනුත් මිදුනා කියලා විසඳුමකට එන්න පුළුවන්. නමුත් වෙළඳ පොලේ එහෙම දේවල් තියෙනවද? දැන් මම දන්න තරමට නම් එහෙම දේවල් නැහැ. සමහරක් විතර ඇති. නමුත් මම දන්නේ නැහැ. ඉතින් දැන් මවකට සහ පියෙකුට ඔය වගේ රසායනික ද්‍රව්‍ය හොයලා පරිේෂණ කර කර ඉන්න බැහැනේ. දරුවාව ඉස්කෝලේ යවන්න ඕන, ඉක්මනින් උකුණු ප්‍රශ්නේ මිදෙන්නත් ඕන. ඉතින් එතකොට ප්‍රායෝගිකව දැන් මේ මේ උකුණන්ගෙන් මිදෙනවා කියන කාරණාව ප්‍රාණඝාතය නොකර කොහොමද කරන්නේ? ඉතින් හරිම අපහසුයි. ඉතින් දැන් මේ වාගේ අවස්ථාවල් වලදී මේ විසඳුම් නෑ නෙමෙයි. සමහරක් වෙලාවට දැන් ප්‍රාණඝාතයෙන් වැළකෙන මවකට සහ පියෙකුට එතකොට කරන්න සිද්ධ වෙන්න පුළුවන් උකුණෝ පීරන්නත් පීරලා ඉවත් කරන්නත් ඕන. ඒ ඉවත් කරන උකුණන්ගේ ජීවිතය ගැනත් මොනවා හරි යමක් කරන්න ඕන. ඉතින් බලන්න දැන් මේ වාගේ මේ සුළු කාරණාවක් තමයි. නමුත් සිල්වත් පුද්ගලයින්ට මේ වාගේ කාරණාවල් මේ සුළු සිල්වත් පුද්ගලයින් මේ වාගේ කාරණාවල් සුළුෙන් සලකන්නේ නැහැ. මොකද පොඩි සතෙක් වුණත් ඒ ප්‍රාණියාව ඝාතනය කරන්න මේ කැමති වෙන්නේ නැහැ සිල්වත් පුද්ගලයින්. ඉතින් සමහරක් අය මේ වාගේ දෙයක් කියනකොට හිනා වෙන්න පුළුවන්. ආ ඔය කුණෝනේ ඔය කොච්චර කරදරයක්ද කියලා. නමුත් සීලය රකින්න පුද්ගලයින් දන්නවා මේ සීලය රැකීම හේතුවෙන් Tamanට ප්‍රඥාව ඇති වෙනවා. මේ සීලය රැකීමෙන් තමයි Tamanට සසරෙන් ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒ සසරෙන් ගැලවෙනවා කියන එක තමයි සැබෑ විසඳුම වෙන්නේ. උකුණෝ උංගෙන් මිදෙනවා කියන එක මේ සැබෑ විසඳුමක් නෙමෙයි. ඒක යම් తాවකාලික විසඳුමක්. ඒ උකුණන්ගෙන් ගැලවුණා කියලා සසරෙන් ගැලවෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් බලන්න මේ සීලය රැකීම උතුම් ලෙස දකින මවකට සහ පියෙකුට එතකොට හරිම අපහසුයි ප්‍රායෝගිකව මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. දැන් මේවා මේ මේ ගිහිගි වසනවා නම් මේවා මේ මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු. ඉතින් අපරියන්ත ස්වરૂපේ සීලයන් රකින්න ගිහිගේ ඉනම් කරන්න අපහසුයි. මේ විසඳුම් නෑම නෙමෙයි, කරන්න පුළුවන්. නමුත් මේ අපහසුභාවය වැඩිපුර ගිහිගේ වසන අයට අත්විඳින්න සිද්ධ වෙනවා කියන එක මේ විද්‍යාමාන වන කරුණක්. ඉතින් අපරියන්ත සීලය රැකීම බොහෝම යහපත් කාරණාවක්. ඉතින් අපරියන්ත සීලය රකින යම් පුද්ගලයෙක් ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දැන් ප්‍රාණඝාතයෙන් වැළකෙනවා කියන සීලය ඒ ශික්ෂාව සමාදන්ව අපරියන්ත ලෙස ඒක රකින්නවා නම් ඒ කියන්නේ සතෙක් තමන්ව මරන්න આવොත් ඒ සතාව මරන්න හිතන්නේ නැහැ. ඒ සතාව මරන්න යමු වෙන්නේ නැහැ. මොකද තමන්ගේ අපරියන්ත සීලය ඊට වඩා උතුම්. ඉතින් ඒවා බොහොම අගය කළ යුතු දේවල්. ඉතින් අපි ඒවා තේරුම් ගන්න ඕනේ. මේ පුද්ගලයෝ විවිධ ආකාරයෙන් තමයි තමන් කරන මේ අභිවෘද්ධිය ලබන්න තමන් මේ ප්‍රඥාව ලබා ගැනීම පිණිස යොමුවන්නේ. සමහරක් වෙලාවට මේ තමන්ව මරන්න දෙන සතාව මරන්න නැති එක තවත් කෙනෙකුට විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාවන්ත පුද්ගලයෝ අපරියන්ත සීලයන් රැකීමම අගය කරනවා. ඒ සඳහා දැඩි වීරියකුත් ඒ පුද්ගලයෝ ගන්නවා. ඉතින් අපි හැමෝම උත්සාහ කරලා බලන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ මේ අපරියන්ත සීලයක් අපිටත් ඇති කරගන්න පුළුවන්ද? කොහොමද අපි හැකි පමණින් අපිට හැකි උපරිමාකාරයෙන් අපේ සීලයන් රකින්නේ කියලා. ඉතින් හැකි උපරිමාකාරයෙන් කියපුවාම එතකොට පරයන්ත ස්වභාවයක් නේද මේ කියන්නේ කියන එක එනවා. ඉතින් ඒ නිසා තමයි මම කිව්වේ මේක පුද්ගලයන් මත තීරණය වෙන දෙයක්. තමන් කොහොමද ධර්මය කෙරෙහි යොමුවන්නේ, කතරම් වීරියක් ඒ වෙනුවෙන් ගන්නවාද කියන කාරණාව. බුදුදහමේදී මේ එකපාර සියලු අකුසලයන්ගෙන් සියලු පාප ක්‍රියාවන්ගෙන් මිදෙනවා කියලා කාරණාවක් නැහැ. එහෙම හැමෝටම කරන්න අමාරුයි. අල්ප මාත්‍ර පිරිසක් තමයි අපි ධර්මයේ තියෙන කාරණාවලට අනුව අපි දකින්නේ. සුළුෙන් ධර්මයක් අහලා වහාම එක එක පාරම අවබෝධ කරා අවබෝධ කරන්න ඕනේ අවබෝධ කළ යුතු සම්පූර්ණ ප්‍රමාණයම අවබෝධ කර සුළු කාලයකින් අවබෝධ කරා කියලා අහලා තියෙන උදාහරණයකට අපි අහලා තියෙනවා මේ බාහිය කියලා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඇවිල්ලා ඒක මේ බොහොම සුළු කාලයකින් ඒ අහලා ඒ ගැන විමසලා ඉතාම සුළු කාලයකින් රහත් භාවය ලැබුවයි කියලා. නමුත් ඉතින් දැන් ඔය කාරණාව ගත්තත් බාහිය ගැන තවත් විස්තර තියෙනවා වෙන වෙන තැන්වල ත්‍රිපිටකේම දකින්න පුළුවන්. මේ ඉතින් ඒ කාරණා බලපුවාම ඇත්තටම බාහිය වුණත් එවන් ස්වරූපයකට පත් වෙලා තියෙන්නේ ඊට බොහෝ කාලයක ඉඳන් මේ යහපතෙහි යෙදීමේ ප්‍රතිඵලයක් නිසා. ඉතින් අපි බාහිය ගැන අහලා ඉවර වෙලා එක සූත්‍රයක තියෙන කොටසක් ගැන අහලා ඉවරලා අපි හිතුවට මේ ටක් ගාලා ඇහුවනේ අපිටත් එහෙම පුළුවන්ද කියලා. ඒක බාහියගේ පසුබිම විමසලා බලපුවාම අපි තේරුම් ගන්නවා බාහිය වුණත් මේ දැඩි වීරයක් කරලා බොහෝම කාලයක් උත්සාහ කරලා තමයි යම් අවස්ථාවකදී ඔන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ සුළු ප්‍රමාණයක් දහම් ඇහිමෙන් පූර්ණ අවබෝධයක් ලබා ගත්තේ කියන කාරණාව. ඉතින් නැවතත් අපි වටහා ගන්න ඕනේ මේ කාලයක් ගත වෙනවා කියන එක වෙන්න පුළුවන්. නමුත් යම් අවස්ථාවක අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. වීර්ය කිරීමම තමයි සුදුසු. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ පත්තකම්ම වග්ගේ තියෙනවා පත්තකම්ම සූත්‍රය. මේ සූත්‍රයේ දැක්වෙනවා ලෝකයේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ කාරණා හතරක් ගැන විස්තරයක්. මේ සූත්‍රයේ දැක්වෙන්නේ අනේපිඩු සිටුතුමා සහ බුදුරජාණන් වහන්සේ අතර වෙච්ච සාකච්ඡාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගැහැවිය ලෝකෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ වූ මේ සතර දහම් හුය. කවර සතර දහම් හුයත් මට භෝග සම්පත්තු දහම් නොබිදගෙන උදාවෙත්ව. ඒ කියන්නේ මට යම් භවභෝග උපදිනවා දහම් බිඳින්න මට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයකට මේ භෝග සම්පත් උපදිනවා නම් දහම් බිඳින්නේ නැතුව අන්න ඒක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ලෝකේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කාරණාවක් කියලා. ඉතින් තවත් එකක් තමයි දහම් නොබිඳගෙන භෝග සම්පත් ලැබ නෑයන් නොහැර මිත්‍ර පිරිවර නොහැර මාගේ පිරිවර සැපත් නැගේව. එනේ දහම් බිඳින්න නැතුව භෝග සම්පතුත් ලැබෙනවා ඊට අමතරව නෑ මිත්‍රාදී පිරිවරත් ලැබෙනවා. අන්න එහෙම ස්වરૂපයක් තියෙනවා නම් ඒකත් ලෝකයේ ඉෂ්ට වූ මනාප වූ දුර්ලභ කාරණාවක්. ඒ තමයි දෙවැනි එක. තුන්වැනි එක බුදුරජාණන් වහන්සේ කියන්නේ කියලා තියන්නේ දහම් බිඳින්නෙත් නෑ. දහම් බිඳින්න නැතුව භෝගයන් ලැබනවා. නෑ පිරිවර නෑයින් මිත්‍රයින් ආදී ලැබනවා. ඊට අමතරව දීර්ඝායුෂත් ලැබෙනවා. ඒ කාරණාවත් ලෝකයේ ඉෂ්ට වූ මනාප වූ දුර්ලභ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කාරණාවක්. අනික් හතරවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන දහම් නොබිද භෝගයන් ලැබනවා. නෑයනුත් මිත්‍රාදීනුත් පිරිවර සැපත් ලැබනවා. දීර්ඝායුෂ බවත් ලැබනවා. ඊට අමතරව මරණින් මත්තෙහි සුගත සංඛ්‍යාත ස්වර්ග ලෝකයට එළමෙනවා. මේ කියන කාරණාවත් ලෝකෙහි ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ දුර්ලභ කාරණාවක්. ඉතින් දැන් බලන්න මේ මේ දුර්ලභ ස්වභාවය. ඉතින් මේ දුර්ලභ ස්වභාවයන් ලෙසම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා නම් අපිත් බලන්න ඕනේ මේ සත්‍යද. එන අපිට මේ දහම් නොබිද භෝග සම්පත් උපදවන්න පුළුවන්ද? කොයි ප්‍රමාණයටද උපදවන්න පුළුවන් වෙන්නේ එහෙම? අපි දකිනවා ඒක දුර්ලභ කාරණාවක් කියලා. හැබැයි ඉතින් දුර්ලභ කියලා තිබුණාට ඔන්න ඒ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ ඊළඟට විස්තර කරනවා. ගෙහෙවිය ඉෂ්ඨකාන්ත මනාප ලෝකේහි දුර්ලභ මේ සතර ධර්මයන්ගේ ප්‍රතිලාභය පිණිස සතර දහම් කෙනෙක් ඇත. කෙනෙක් ඇත කවර සතර කෙනෙක්ද යත් ඔන්න ඒ එතෙන්ට පැමිණෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ දුර්ලභ ධර්මකාරණාවන්ගේ ප්‍රතිලාභය පිණිස මොනවද හේතු වෙන්නේ? ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා, ප්‍රඥා සම්පදා කියලා. ඉතින් සූත්‍රය ඊට පස්සේ මේ විස්තර කරනවා මොකද්ද ශ්‍රද්ධා සම්පදා කියලා කියන්නේ, මොකද්ද සීල සම්පදාව කියලා කියන්නේ, මොකද්ද ත්‍යාග සම්පදාව කියලා කියන්නේ, මොකද්ද ප්‍රඥා සම්පදාව කියලා කියන්නේ. ඉතින් ලෝකේහි ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ ධර්ම කාරණාවල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන තැනටපත් වෙන්න සීල සම්පදාව, ශ්‍රද්ධා සම්පදාව, සීල සම්පදාව, ත්‍යාග සම්පදාව, ප්‍රඥා සම්පදාව කියන මේ සතර කාරණාවල් අපි උපදවා ගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් එහෙම උපදවා ගන්නතොත් තමයි අපිට මේ මේ දුර්ලභ ස්වභාවයෙන් උනත් ඉෂ්ඨකාන්ත මනාප මේවා යහපත් දේවල්, ඉෂ්ඨකාන්ත මනාප මේ ප්‍රතිලාභයන් අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ශ්‍රද්ධා සම්පදාව, ශ්‍රීල සම්පදාව, ත්‍යාග සම්පදාව, ප්‍රඥා සම්පදාව ගැන ඉගෙනගෙන ඒ කාරණාවල් වල අභිවෘද්ධියක් ලබන්න අපි උත්සාහ කරන්න ඕනේ. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ කල්යාණ මිත්‍ර වග්ගේ සූත්‍ර කිහිපයක්ම තියෙනවා මේ ප්‍රඥාව ඉපදවීමේ, ප්‍රඥාව ලබා ගැනීමේ අග්‍රභාවය ගැන. ඉතින් එතනදී විස්තර වෙනවා මහණෙනි යම් ඥාති පරිහානියක් වේ නම් එය අල්පමාත්‍ර වූ පරිහානියකි. උදාහරණයකට දරුවෙක් මිය යනවා නම්, එහෙම නැත්නම් තමන්ගේ සැමියා හෝ බිරිඳ මිය යනවා නම්, වෙන යම් යාළු මිත්‍රාදී එක්ක හරි නැහැ එක් මිය යනවා නම්, ඒ ඥාතීන් පරිහානිය ඒක අල්පමාත්‍ර පරිහානියක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. එතනදී කියනවා මහණෙනි යම් ප්‍රඥා පරිහානියක් වේ නම් පිරිහීම අතරෙන් තෙල පිරිහීම නිකෘෂ්ඨය කියලා. එතන අදහස් වෙන්නේ ප්‍රඥා පරිහානියක් වෙනවා නම් අන්න ඒක පිරිහීම අතරින් උපරීම පිරිහීමක් කියන එක. ඉතින් අපි හිතලා බලන්න ඕනේ කුමක්ද ඥාති පරිහානියක් කියන්නේ, කුමක්ද ප්‍රඥා පරිහානියක් කියන්නේ, කොයි දෙකෙන්ද වැඩි අලාභයක් අගතියක් සිද්ධ වෙන්නේ. ඉතින් විමසලා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කියලා තියෙන ආකාරයට ප්‍රඥා පරිහානියක් කියන එක තමයි මේ උපරිම පරිහානියක් කියලා අපිට සලකන්න වෙන්නේ. එහෙමනම් ප්‍රඥා පරිහානිය ඥාති පරිහානිය කෙසේ වෙතත් ප්‍රඥා පරිහානිය නොවෙන්න අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් එතන තවත් සූත්‍ර තියෙනවා යම් ඥාති වෘද්ධියක් වෙනම් ඒක අල්පමාත්‍ර වෘද්ධියක්. යම් ප්‍රඥායෙන් වැඩිමක් වේ නම් වෘද්ධින් අතරින් තෙල වෘද්ධිය අග්‍ර වේ. ඉතින් මේ වැඩිවීම ප්‍රඥාවෙන් වැඩිවීමක් සිද්ධ වෙනවා නම් අන්න ඒක අග්‍රගණයේ ලාභයක්, අභිවෘද්ධියක් විදිහට දකින්න පුළුවන්. ඒ විදිහට දැන් ඒ ඥාති පරිහානියක් හෝ ඥාති වෘද්ධියක් කට අනුව තමයි ඒ සූත්‍ර දෙක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඊට අමතරව එතනම තියෙනවා තවත් සූත්‍ර භෝග පරිහානියක් වුණත් මේ ආකාරයටම සලකන්න පුළුවන්. භෝග පරිහානියක් නම් ඒක අල්පමාත්‍ර පරිහානියක්. නමුත් ප්‍රඥා පරිහානියක් ගත්තොත් ඒක පරිහානිය නම් කාරණ අතරින් උපරීම පරිහානියක් විදිහට සලකන්න පුළුවන්. භෝග වෘද්ධියක් වෙනවා නම් ඒක අල්ප මාත්‍ර වෘද්ධියක්. නමුත් ප්‍රඥා වෘද්ධියක් වේ නම් ඒක අග්‍රගණයේ අග්‍ර වෘද්ධීන් අතර අග්‍රමයක වෘද්ධීන් අභිවෘද්ධීන් අතර වැඩිම අතර ලැබීම් අතර අග්‍ර ස්ථානයක් ගන්නවා ප්‍රඥාවෙන් වැඩිම. ඥාති යසස් පරිහානියක් වුණත් එසේමයි බුදුරජාණන් වහන්සේ පවසලා තියෙන්නේ. යසස් පරිහානියක් වෙනවා නම් ඒක අල්ප මාත්‍ර පරිහානියක්. නමුත් ප්‍රඥා පරිහානියක් වේ නම් පරිහානීන් අතරින් තෙල නිකෘෂ්ඨ වෙයි. ඊට අමතරව යසසේ වෘද්ධියක් වේ නම් ඒ අල්ප මාත්‍ර වෘද්ධියක්. ප්‍රඥාවෙන් වෘද්ධියක් වෙනවා නම් ඒක වෘද්ධීන් අතරින් අග්‍ර දෙයක්. දෙන්න ඒ නිසා ප්‍රඥාවෙන් වැඩිමයි සුදුසු කියලා හික්මෙන්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රවල විස්තර කරලා තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය හැම කාලයේම හැම අවස්ථාවකදීම අපිට අහන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ ප්‍රතිපදාවේ යෙදෙන්න හම්බ වෙන්නේ නැහැ හැම අවස්ථාවෙදීම. අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ අක්කන සූත්‍රයේ විස්තර කරලා තියෙනවා කාලයන් 8ක්. මේ කාලයන් 8 ඇතුළත අපිට මේ බඹසර හැසිරෙන්න බෑ. ඒක කරන්න ප්‍රත්‍ය නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඇයි එහෙම ප්‍රත්‍ය නැත්තේ කියලා විස්තර කරලා තියෙනවා. ඉතින් ඒ කාරණා දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් මේ සද්ධර්මය අහන්න හම්බ වුණා කියවන්න හම්බුණා කියන කාරණාව බොහෝම දුර්ලභ කාරණාවක්. ඉතින් මම ආරම්භයේදීම කිව්වා දැන් ලෝකේ මේ වෙනකොට ආසන්න වශයෙන් බිලියන 7.4ක් පමණ කෝටි 740ක් පමණ මිනිස් ප්‍රජාවක් ඉන්නවා. ඉතින් මේ පිරිසෙන් හිතලා බලන්න බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ශ්‍රාවක සංඝයා කියන කාරණා ටික බොහෝ පිරිසක් අපිට හිතන්න පුළුවන් වචන මාත්‍රයෙන් අහලා තියෙනවා කියලා. නමුත් මේ කුමක්ද මේ පවසපු ධර්මය කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඉතින් මේ ලෝකේ ඉන්න සුළු ප්‍රමාණයක් පිරිසකට තමයි මේ ධර්මය කියන එක වටහා ගන්න පුළුවන් තරම් ප්‍රමාණයකට අහන්න හම්බ වෙන්නේ යොමු වෙන්නේ. සමහරක් වෙලාවට සමහරක් රටවල් වල වෙන්න පුළුවන්, ප්‍රදේශ වල වෙන්න පුළුවන්, පවුල් වල වෙන්න පුළුවන්. ඉතින් මේ දහම් කාරණා පිළිබඳ යොමු වීමක්වත් නැහැ. ඉතින් එතකොට මොනවද කියලා තිබුණේ කියලා විමසලා බලන්න අඩුතරමින් ඇහෙන්නවත් එපයි. ඉතින් මේ අතින් අපි බොහොම වාසනාවන්තයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැළපුමක් ඇති ආකාරයකට විස්තර වශයෙන් අපිට අහන්න කියවන්න ලැබීම ගැන. ඉතින් මේ අක්කන සූත්‍රයේම කියලා තියෙනවා මිනිසත් බව ලැබීමද සදහම් දෙසීමද යන යමක් ලොව අතිශය දුර්ලභ වේ කියලා. මෙය ඔහුට හමු විය. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට හමු වෙනවා මිනිසත් බව ලැබලා යම් පුද්ගලයෙකුට සදහම් අහන්න හම්බ වෙනවා. ඒ පුද්ගලයාට හමු වෙනවා. ඒක මේ සූත්‍රයේ විස්තර වෙනවා ශ්‍රණ සම්පත්තියක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අතිශය දුර්ලභ කාරණාවක් එහිලා හිත කැමති මිනිසා විසින් වෑයම් කිරීම සුදුසුය. ඉතින් නුවණැත්තෝ වීරිය කිරීමමයි සුදුසු. නුවණැත්තෝ අප්‍රමාදීව වීරිය කිරීමමයි සුදුසු. නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා.